समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं नीराजस् सुनन्तु सग्गमुक्तं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पिंगत्नि ගෞතම බුදුපියාණන් වහන්සේ අවුරුදු 45ක් තුළ දේශනා කරපු ධර්මයේ සීල සමාධි ප්‍රඥා ත්‍රිසික්ඛා දේශනා කරන්නටයි දේශනා කළේ. මේකෙන් භාවනාමය කරුණු විග්‍රහ කරපු ඉතාම වැදගත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට ඍජුවම උපකාරක සූත්‍රය මහා සතර සතිපට්ඨාන සූත්‍රය හැටියට ඒකායන මාර්ගයේ විදියට විග්‍රහ කරලා තියෙනවා. නමුත් බුදුහාමුදුරුව මුල් කාලය තුල භාවනා කර්මස්ථාන දෙන හැම කෙනෙකුටම දේශනා කළේ කියලා දුන්නේ පැහැදිලි කළේ කායගත සති සූත්‍රය තමා නිවනට උපකාරවන මග විවෘත කරන මග වඩන්නට උපකාරවන සූත්‍ර ධර්මය හැටියට. එනිසා අපි මහා සතරාත්‍රිපට්ඨාන සූත්‍රය දැන දන්නවා මොකද්ද කියලා, මොකද්ද කරන්න ඕන, එකින් සිදුවෙන්නේ මොකද්ද, මොකක් කරනකොට මොකක් වෙනවද කියන එක ඒක හොඳට දන්නවා. ආනපාන සති සමාධිය වැඩෙනකොට සතර අධිපට්ඨානය පූර්ණ වෙනවා. සතර අධිපට්ඨානය බහුලව භාවිතා කරනකොට සත්තබොජ්ජංග පූර්ණ වෙනවා. සත්තබොජ්ජංග පූර්ණ වෙනකොට විද්‍යා විමුක්තිය පූර්ණ වෙනවා. දින්නම් පලානං අධිගතා වෙනවා. ඒ වගේම කායගත සති සූත්‍රය පිළිබඳවත් මේ බුදුහාමුදුරුව විග්‍රහ කරපු කරුණු අපි සූත්‍රයෙන් පොඩ්ඩක් කියවලා බලමු. මොකද්ද මේක තියෙන්නේ කියලා. දැන් මේ කායගත සති සූත්‍රය බුදුහාමුදුරුව මුල් කාලයේ පටන්ම බොහෝ ශ්‍රාවකයන්ට, දායකයන්ට, මඟ සොයන්නන්ට දේශනා කළා. මෙහෙම දේශනා කරපු අතරතුරත් දවසක ධම්සභා මණ්ඩපේ සාකච්ඡාවක් ආවා. අච්චරියං ආවුසෝ අබ්බූතං ආවුසෝ යාවංච විදං තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන කායගතා සති භාවිතා බහුලීගතා මහප්පලාවුත්තා මහානිසංසාති කියලා. ඒ කියන්නේ ධම්සභා මණ්ඩපේ කතා කරා මෙම කායගතා සතිය භාවිතා කරනකොට මේ භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන කායගත සති භාවිතා බහුලීගතා මහප්පලා බුත්තා මහානිසංස. මහප්පල ඇති, මහානිසංස ඇති මේ කායගත සතිය බුදුහාමුදුරුව භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාලා කියලා. ඉතින් ඒක මෙහෙම ධම්සභා මණ්ඩපේ කතා කරනකොට දැන් මේ කායගත සති සූත්‍රය මිටි ඉස්සෙල්ලා මුලපටම දේශනා කරපු, අනුගමනය කරපු දන්න සූත්‍රයක්. මේ දවසක් ධම්සභා මණ්ඩපේ මේ ගැන, මේ මහත්ඵල වූ මහානිසංස වූ මේ කායගත සති සූත්‍රය ගැන දේශනා කළා. ඒ අවස්ථාවේ තමයි බුදුහාමුදුරුව මේ කායගත සති සූත්‍රය මේ ආකාරයට විග්‍රහ කළේ. ඒ අනුව බුදුහාමුදුරුව ඇහුවා, මොකද්ද ධම්සභා මණ්ඩපේ සාකච්ඡාව කියලා ගම්න කිව්වා මේකයි කතා කරේ කියලා. ඒ අනුව බුදුහාමුදුරුව කතං භාවිතාච භික්කවේ කායගත සති කතං බහුලී කතා කොහොම කොයි ආකාරයෙන් මොන විදියට මේ කායගත සතිය අනුගමනය කළොත්ද මේ මහප්ඵල වූ මහානිසංස වූ ප්‍රතිඵල කෙනෙකුට මිනිහෙකුට ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා ප්‍රශ්න කරලා ඒ අනුව එක විග්‍රහ කළා. ඉද භික්කවේ භික්කු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභූජිත්වා උදුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපිත්වා සෝ සතෝ ආස සති සතෝ පස්ස සති. මේක තියෙන්නේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ ආනපාන සති සමාධියේ ආනපාන පබ්බේ මුල් කොටස. එහෙමම ඒ විදිහටම තියෙනවා අකුරක් ඇලපිල්ලක්වත් වැඩි කළා අඩු කළා වෙනස් කළා මොකක්වත් නැහැ. ඒ කරුණු හය පහ එහෙමම තියෙනවා. මේක ඒ විදිහටම දීගංවා අස් දීගංවා අස සන්තෝ දීගං අස සාමීති පජානාති දීගංවා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සංවා අස සන්තෝ රස්සං පස්ස සන්තෝ සබ්බගාය පටිසංවේදී පස්සම් බයං කාය සංකාරං. මේ ඔක්කොම අර ආනපාන සති සමාධියට මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු දේවල් මේ කායගත සති සූත්‍රයටත් ඒ විදියට එහෙමම දේශනා කරලා තියෙනවා. දේශනා කරලා ඊගාවට අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ අර පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතුමත්තාය ඒ මොකවත් නැහැ. එවෙනුවට තියෙන මේකේ තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතස්ස විහෙරතෝ යේ ගේහසිතා සරසංකප්පා තේ පහියන්ති තේසං පහන අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදි යති. ඒවං භික්කවේ භික්කු කායගතා සතින් භාවේති. මේ කායගතා සතියේ ආනපාන සති සමාධිය බහුලව භාවිතා කරනකොට පුද්ගලයෙක් නිවැරදිව දැනගෙන මේ ආකාරයට අර ආනපාන කරනකොට හුලං අදිනකොට පිට කරනකොට එහෙම නෙමෙයි. මේ අර නියම ආශ්‍රය සහ බැහැර කිරීම අස්ස පස්ස. ඒ අස්ස පස්ස කරනකොට දැන් අර කැටියෙන්නේ පස්සම් බයං කාය සංකාරා. මේකත් මේකෙත් තියෙනවා. තස්ස ඒවං අප්පමත්තස්ස අන්න තියෙනවා. අප්පමත්තස්ස මත්වීම අප්ප වෙනවා, අල්ප වෙනවා. එහෙම නැත්නම් ආදාපිනෝ දවා තවා පහිතස්ස විහෙරතු. මේ කෙලෙස් දවා තවා සරසංකප්පාතේ පහියන්ති. මොකද්ද? ගේහසිතා. අර ගේහසිතං උපේක්ඛාවෙන් ඉහලට ඇවිල්ලා නෙකම් උපේක්ඛා තත්වයට පරණ. ඒ කොහොමද? තේසං පහන අජ්ජත්තමේව චිත්තං අධ්‍යාත්මික වශයෙන් සිත සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති. මේ බුද්ධ ඥාන පද හතර පූර්ණ වෙනවා. දැන් බුද්ධ ඥාන පද හතර චූලහත්ති පදෝපම සූත්‍රයේ තියෙන්නේ සන්දේසේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති. නමුත් මේකේ තියෙන්නේ මේ කායගත සති සූත්‍රයේ බුදුහාමුදුරු මුලින් දේශනා කළ තියෙන අර කතාවමයි වෙන. දැන් සන්දේසේති සම්තිට්ඨති සම්නිසීදති සම් ඒකෝදි හෝති ඉන්ද්‍රිය ඒකරසට්ඨ වෙනවා. ඒ අනුව සම්මාදීයති. මේක තමා බුදුහාමුදුරුව මේ කියලා තියෙන්නේ. මේක තමා ප්‍රතිඵලය. අර බුද්ධ ඥාන පද හතර මේ පුද්ගලයෙක් තුළ අධ්‍යාත්මික වශයෙන් තේසම් පහන අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදි යති. මේ ආනපාන සති සමාධිය දිගටම කරනකොට ඊට පස්සේ මේ ආනපාන සති සමාධිය විග්‍රහ කළා. ඊගාවට තියෙන ඉරියාපත පබ්බය ආනපාන සති සමාධියත් සමගම අර ගච්චන් ටිතෝවා ගච්චන්නවා නිසිනවා සයනවා ඒ හතර ඉරියව්වමයි ඇවිදිමින් සක්මන් කරමින් ඉඳගෙන හෝ නිදාගෙන හෝ සයන කරමින් හෝ හිටගෙන හෝ මොන ආකාරයට හෝ අර ආනපාන සති සමාධිය වඩනකොට ආයිත් ඒකමයි තියෙන්නේ තේ සම්පහාන අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති ඒවම්පි විකවේ බිකු කායගත සතින් භාවේති මේ කායගත සතිය එතකොට ආනපාන සතිය වඩන්න ඕන ඉරියාපත පබ්බේ වඩන්න ඕන ඊට පස්සේ සම්පජාන පබ්බේත් අරකමයි තියෙන්නේ අලෝකිතෝ විලෝකිතෝ සම්පජානකාරී හෝති සමිජ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධාරණේ අසිතේ පීතේ බාහිතේ සාහිතේ උච්චාර පස්ස ගම්මේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ බාසිතේ තුන්නේ භාවේ සම්පජානකාරී හෝති ඒකෙත් එහෙමමයි ඒ තත්ත්වෙමයි වෙන්නේ තේ සම්පහනා තේ සං රාගදේශ මොහ ප්‍රහාණය වෙනවා ප්‍රහාණය වෙනකොට අජ්ජත්තමේව චිත්තං අධ්‍යාත්මිකව චිත්තේ පිරිසිදු වෙනවා කොහොමද සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති ඒවම්පි භික්කවේ භික්ඛු කායගතං සති භාවේති එතකොට අර ආන මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ කාය කාණ පස්තුනාවට තිබුණු සියලු දේවල් ඒ විදිහටම ඊගාවට මේ පටිකූල මනසිකාරයත් කේසාලෝමානකා දන්තා තචෝ ආදී කොට ඇත්තා වූ මේ දෙතිස් ගුණ පොටස් වෙන් කරලා බලනකොට අර ඝන සංඥාව දුව සංඥාව දුරු වෙලා අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිච්ච සුඛාත්ත අයින් වෙලා නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙනවා ඒ කොහොමද වෙන්නේ අර මේ අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති කියන මේ තත්ත්වය අනුවයි ඒ අනුවම ඊට පස්සේ ධාතු මනසිකාරයත් ඒ විදිහටම තියෙනවා පුණජ රම්භිකවේ බික්කු ඉමමේව කායෙන් යථාටිතං යථාපනිතං ධාතුසෝ අති ඉමස්මින් කායකේසේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු මේ ඊළඟට තියෙනවා මේ නවසීවතික පබ්බේ ඒ විදිහටම නවසීවතික පබ්බේ අවස්ථා නමේ කෙනෙක් මරණයට පත් වුණාම මේ නව අවස්ථාවේදීම මේ අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළ මේ ඝන සංඥාව දුව සංඥාව මේ නිච්ච භව සුඛ භව අත්ථ භව ඇලීම ගැටීම මුලාව ඉවත් කරන්න පුළුවන් ඒකයි අර සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති කිව්වේ ඒකයි අර ඇලීමයි ගැටීමයි මුලාවයි සහ මුලින්ම නැති වෙන්නේ මෙන්න මේ ආකාරයට මේ කායගත සතිය වඩනකොට එතකොට මේ මෙතන කායගත සතියේ මහා සතරාත්‍රිපට්ඨාන සූත්‍රයේ කායකායනුපස්සනාවේ වෙනසක් නැහැ. එකම ක්‍රියාකාරකම 14 පබ්බේම මේකෙත් තියෙනවා. මේ කායගත සති සූත්‍රයේ ඒ පියවර මුල් පියවර 14 එහෙමම තියෙනවා. ඊළඟට මේ මහා සතරාත්‍රිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ කායගත සතියෙන් පස්සේ වේදනාසු වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව. නමුත් මෙතන මේ කායගත සති සූත්‍රයේ මේ 14 පබ්බය වඩනකොට බහුලව වඩනකොට අර සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති වෙනකොට ඊට පස්සේ වෙන්නේ මේ 155 වෙනි ඡේදයේ තියෙනවා පුනච පරම්භිකවේ බික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව පාපේ අකුසල ධම්මේහි සවිතක්කං සවිතාරං පඨමධ්‍යානං උපසම්පජ්ජ විහෙරති දැන් මෙතන අර තත්වය වෙනස් වෙනවා බික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව පාපේහි අකුසල ධම්මේහි සවිතක්කං සවිතාරං පීතිසුඛ ඒකාග්‍රතා සහිතු පඨමධ්‍යානං උපසම්පජ්ජ විහෙරති දැන් මෙතෙන්දි පඨම පළවෙනි ආර්ය ධ්‍යාන මේ ආර්ය ධ්‍යානය කියන එක විග්‍රහ කරන්න තමා බික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව පාපේහි අකුසල ධම්මේහි සවිතක්කං සවිචාරං පීති සුඛ ඒකාග්‍ර සහිත වූ පඨම ධ්‍යාන අනාර්ය ධානය මේ මොකක්වත් නැහැ, විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍ර සහිත වූ පඨම ධානං කිව්වනම් ඒක අනාර්ය ධානය. මෙතන මේ පළවෙනි ආර්ය ධානයට පත් වෙනවා කවුද? ආර්ය ශ්‍රාවකයා. කොහොමද? අර කාය අනුපස්සනාව කායගත සතියේ මේ පබ්බ 14 වඩනකොට අර සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති කියන තත්වය නිසා අජ්ජත් චිත්තං පිරිසිදු වෙලා ඒ අනුව පඨම ධානය ලැබෙනවා. ඒ පඨම ධානයේ පිළිබඳව විග්‍රහයක් මේ 155 වෙනි ඡේදයේ තියෙනේ. ඒ පඨම ධානයේ තේරුම් ගන්න පුළුවන් ආකාරයකට ලොකු විග්‍රහයක් කරලා තියෙනවා. ඊළඟට ඊළඟ පිටේ පුණජ පරම්භිකවේ බික්කු ඊට පස්සේ දෙවෙනි ආර්ය ධානය විතක්ක විචාරාණං ූපසමා ဒုတိය ඥානං උපසම්පජ්ජ විහෙරති. ඊට පස්සේ ඊගාව ඡේදයේදී පුණජ පරම්භිකවේ බික්කු ප්‍රීතියච විරාගච ඒ ප්‍රීතිය විරාගය ඉන ඒකාග්‍රතාවේ පමණක් ඉතිරි වූ තတိය ඥානං උපසම්පජ්ජ විහෙරති. ඊට පස්සේ පුණජ පරම්භිකවේ බික්කු සුඛස්ස ච පහනා දුක්ඛස්ස ච පහනා අර අවසාන වශයෙන් චතුත්ථ ධානයේට ආර්ය ධානයේට පත් වෙනවා. එතකොට ඒ ධාන ලැබෙනවා මොනවා කරනකොටද? අර කායගත සතියේ පබ්බ 14 බහුලව වඩන කොට. ඒක මේ චතුත්ථ ධානයේම ආර්ය ධාන 4 වැඩිනවා, ලැබෙනවා, පූර්ණ වෙනවා. ඒක තමයි මේ සූත්‍රයේ මෙහෙම කියලා තියෙන්නේ. ඊළඟට 156 වෙනි ඡේදයේ මේ දැන් මේ ධාන 4 ලැබූ පුද්ගලයා යස්ස කස්සචි බික්කවේ කායගත සති භාවිතා බහුලී කතා අන්තෝගදා යස්ස කුසලා ධම්මායේ කේචි විජ්ජා භාගියා සේයතාපි බික්කවේ යස්ස කස්සචි මහා සමුද්දෝ. මේ උපමාවක් අර මේ රේණුකානේ හම්දුරුවත් ඔය නැවකට කාක්කෙක් ගිහිල්ලා කාක්කා අර රවුංගාලා දූපතකට යනවා කියන කතාවේ උපමාව මේකෙත් ඒ විදිහට දාලා තියෙනවා. ඒක උපමාවක්. නමුත් අර පුද්ගලයා අර ආර්ය ධ්‍යාන ලැබූ පුද්ගලයා මේ මොකක්වත් අල්ලගන්නේ නැහැ. ඒ අනුව මේ මාර්යාගේ උතාරයට අහුවෙන්නේ නැහැ කියලා මේකේ විස්තරයක් විග්‍රහයක් තියෙනවා ලොකු කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ බහුලවම දිගටම මේ කායගත සතිය වඩනකොට පළවෙනි දෙවෙනි තුන්වෙනි ආර්ය ධානය පූර්ණ වෙනවා. ඒ අනුව ඊගාවට මේ දිගටම මේ පුද්ගලයා කායගත සතිය වඩාගෙන යනකොට 158 වෙනි ඡේදයේ තියෙනවා යස්ස කස්සචි බික්කතේ බික්කවේ කායගත සති භාවිතා බහුලී කතා සෝ යස්ස යස්ස අභිඤ්ඤා සච්චිකිරණ අභිඤ්ඤා සච්චිකරණීයස්ස ධම්මස්ස චිත්තං අබිනින්නාමේති අභිඤ්ඤා සච්චිකිරියයි. ඒ පුද්ගලයා අභිඥා ලබනවා. ඒ පුද්ගලයා දැන් චතුර්ථ ධානයට ලැබුවට පස්සේ අර අරූපී ඥාන ලබන්නේ දැන් ලබන්නේ අභිඤ්ඤා. තත්‍රේ සක්කී බබ්බතං පාපුනාති සති සති ආයතනේ සේයතාබ්බිකවේ උදක මණිකෝ. මේත් උපමාවක් උපහරණයක් උපමාය දෙන්නේ කාකපෙයෝ ආධාරයට අපිතෝ හර ඒ ආකාරයට දැන් ඒ පුද්ගලයා අභිඥා ලබනවා. අභිඥා ලැබුවට පස්සේ ඊට පස්සේ 159 වෙනි ඡේදයේ කායගත සතිය ලැබූ පුද්ගලයා එක්ක පංචාභිඥා එක්ක සට්ඨාභිඥා එක්ක අට්ඨාභිඥා ලබලා ඊට පස්සේ ලබනවා මේ චතුන්නං චතුර්ථ හතරවෙනි ආර්ය ධානයට පත් වූ පුද්ගලයා ඊට පස්සේ ලබනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඊට ඉස්සෙල්ල ලබනවා පුබ්බේ නිවාසානුස්සති ඥානයට ඉස්සෙල්ල ලබනවා මේ චතුර්ථ ඥානයට ලැබූ පුද්ගලයා ඉද්දිවිද ඥාන. ඒ කියන්නේ අභිඥා ලබනවා දිබ්බ සෝත ධාතු විසුද්ධාය අර පංචාභිඥා ෂඩ් අභිඥා අෂ්ටාභිඥා වලින් මේ අභිඥා ඥාන ලබනවා. අභිඥාලාභ ලැබුව පුද්ගලයා ඊට පස්සේ ලබනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාද ඥානය, ඊළඟට චුතූපපාද ඥානය ආසවක්කේ ඥානය. ඒක තමයි මේකේ ක්‍රමය. අවසාන වශයෙන් පුබ්බේ නිවාසං අනුස්සති රති සේයති දං ඒකම්පි ජාති ද්වේතම්පි ජාති, මේ දෙවෙනි තුන්වෙනි ඒ දිගටම අතීතයේ යන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්තමානුකංසේන සත්‍යේ පස්සති, අර චුත්තෝපපාද ඥානේ හිමනන් දිබ්බ චක්කු ඥානේ ලැබෙනවා. අවසාන වශයෙන් ආසවානංකයා අනාසවාන් චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්තින් දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තබ්බා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. උපසම්පජ්ජ විහෙරති කියන්නේ මේ සං ප්‍රහාණය කළ සම්පහදා සහ මුලින්ම කපලා මේ මගඵල ලබනවා, ප්‍රඥා විමුක්තිය ලබනවා, අරහත් ඵලයට පත් වෙනවා. දැන් මේ හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ කායගත සති සූත්‍රයේ තියෙන්නේ ක්‍රමයක් වෙන එක. මොකද්ද කායගත සති සූත්‍රයේ? අර පියවර 14 පබ්බද 14 එහෙමම වඩනවා, සම්තිට්ඨති සම්නිසීදති අර බුද්ධ ඥාන පද 14 පූර්ණ වෙනවා. ඒ අනුව ආර්ය පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ලබනවා. ඒ අනුව අභිඥා පූර්ණ වෙනවා. අභිඥා පූර්ණ වුණාට පස්සේ ත්‍රිවිද්‍යා, අර ත්‍රිවිද්‍යා ඥාන, පුබ්බේ නිවාසානුස්සති ඥානේ, චුතූපපාද ඥානේ, ආසවක්ඛයා ඥානේ තමයි ත්‍රිවිද්‍යා ඥාන. ත්‍රිවිද්‍යා ඥාන පූර්ණ වුණාම පුද්ගලයා චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය පූර්ණය කර ගන්නවා. ඒ අනුව මේ අර පුද්ගලයා කායගතය භික්කවේ සතිය, ආසේවිතය, බාහුවිතය, බහුලීගතය, යානීගතය, ඒ පුද්ගලයා මගඵල ලබනවා, අරහතුන් වහන්සේ බවටම පත් වෙනවා. දැන් මේක හොඳට මේ වෙනස තේරුම් ගන්න ඕන. දැන් මෙතන තියෙන්නේ වෙන පාරක්, වෙන මාර්ගයක්. දැන් මෙතන කායගත සතිය වඩලා මේ කායකානුපස්සනාවේ අර පබ්බ 14මයි වඩන්නේ. ආයි වෙන එකක් නෙමෙයි. ඒ වෙන එකක් වඩන්නේ ආනපාන සති සමාධිය, ඉරියාපත පබ්බය, සම්පජානකාරී පබ්බය, පටිකුල මනසිකාර පබ්බය, ධාතු මනසිකාර පබ්බය, නවසීවතික පබ්බයමයි වඩන්නේ. වඩන එක අරකෙත් එකයි මේකෙත් එකයි. අරක සිදුවෙන දේ වෙන එකක්, මෙතන සිදුවෙන දේ වෙන එකක්. අතන සිද්ධ වෙන්නේ අර වේදනාසු වේදනානුපස්සී විහෙරති, ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ඊට පස්සේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. දැන් මෙතන සිද්ධ වෙන්නේ මේ කායගත සතිය වඩනවා, දිගටම බහුලව වඩනවා. වඩනකොට පළවෙනි ආර්ය ධානයටපත් වෙනවා, දෙවෙනි ආර්ය ධානයටපත් වෙනවා, තුන්වෙනි ආර්ය ධානයටපත් වෙනවා, හතරවෙනි ආර්ය ධානයටපත් වෙනවා. ඒ අනුව අභිඥා ලැබෙනවා, අර දිබ්බ චක්කු ඥාන, දිබ්බ සෝත ඥාන ආදී කොට ඇත්තා වූ අභිඥා ලැබෙනවා. අභිඥා ලැබූ පුද්ගලයා පංච අභිඥා හෝ ෂඩ් අභිඥා හෝ හස්ත අභිඥා හෝ ලැබලා ඊට පස්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානය, චතුප්පපාද ඥානය, ආසවක්ඛය ඥානය ලැබලා ප්‍රඥා විමුක්තියට පත් වෙලා මගඵල ලැබෙනවා. දැන් මේ දෙක හොඳට මේ පාරවල් දෙක තේරුම් ගන්න ඕන. දැන් මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කොතනකවත් වචනිකින්වත් ශේෂයක්වත් විග්‍රහ කරලා තියනවද ධ්‍යාන ලැබීමේ අවශ්‍යතාවය? නැහැ. කිසි තැනක වචනයක්වත් ධ්‍යානවල අවශ්‍යතාවයක් මහා සතරාතිපට්ඨාන සූත්‍රේ නැහැ. එතන මොකද්ද තියෙන්නේ? එතන තියෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්, එහෙම නැත්නම් බුද්ධකාරක ධර්මයන්, එහෙමත් නැත්නම් භව උදුරා දමන්නට උපකාරක ධර්මයන් පූර්ණය කර ගැනීම. භව උදුරා දමන්නට උපකාරක ධර්මයන් කෙලින්ම එතන විග්‍රහ කරන්න. එතන ඉන්ද්‍රිය ධර්ම, අර පංචකාම නීවරණ ධර්ම, ඉන්ද්‍රිය ධර්ම, අර බල ධර්ම, සත්ත්ව බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එතන විග්‍රහ කරන්න. දැන් මෙතන මෙතන මේ කායගත සති සූත්‍රයේ සතර සතිපට්ඨානේ නැ, සතර සම්මප්පදාන නැ, සතර ඉද්ධිපාද නැ, පංච ඉන්ද්‍රිය නැ, පංච බල නැ, සත්බොජ්ජංග නැ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැ. හැබැයි මෙතනත් මේ දේවල් සිද්ධ වෙනවා. ඒ වෙන පාරක් මේ වෙන පාර. ඇයි මෙහෙම බුදුහාමුදුරුවෝ පාරවල් දෙකක් මේ සූත්‍ර දෙකේ දේශනා කළේ? ඇයි පළවෙනි ප්‍රශ්නේ ඒකායන මාර්ගය හැටියට මහා සතර සතිපට්ඨානේ විග්‍රහ කළේ ඇයි කායගත සති සූත්‍රය නොකර? මේකයි ප්‍රශ්නේ. දැන් ඒකායන මාර්ගය හැටියට කායගත සති සූත්‍රය කොහෙවත් කියලා නැහැ. නමුත් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිව පිරිසිදුව ඒකායන මාර්ගය හැටියට නිර්දේශ කරලා තියෙනවා. ඇයි මේකට හේතුව? ඔව්, දැන් බුදුහාමුදුරුවෝ බුදු වෙන කාලේ, බුද්ධත්වයට පත් වූ කාලේ සමාජයේ අවශ්‍යතාවයක් තිබුණා. ඒ කාලේ තිබුණ ආගම් හැටියට ඒ සියලු ආගම්වල මේ අදවගෙන මේ ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන සියලු ආගම්වල බොහෝ පිරිස්, බහුල පිරිස් 119 ලක්ෂ ගණනින් හිටියා මේ ධ්‍යානලාභී, අභිඥාලාභී. ඒ අයට ඒ ධ්‍යාන අභිඥා නැතුව වෙන පාරක් කිව්වනම් එයට ප්‍රශ්නයක්. දැන් ගයා කාශ්‍යප ගාව ලක්ෂ ගණනක් හිටියා කියලා කියනවා. නදී කාශ්‍යප, ජටිල කාශ්‍යප, ඒ වගේම මුලින්ම හම්බුණ පස්වග මහණුණන්, ඒ වගේම ඔය කෝලිත උපතිස්සලා, තව නොයෙකුත් ඒ එදා හිටිය අර සද්ශාස්ත්‍රවරුන්ගේ, ඒ වගේම ඒ දෙසටක් වූ ආගම්වල මේ අභිඥා ලබන්න තමා ඒ අභිඥා තමා ඒකායන මාර්ගය. ඉතින් ඒක නිසා ඒ අයට ගැලපෙන විදිහට ඒ අභිඥාලාභීන්, ඒ ධ්‍යානලාභීන්ට ගැලපෙන විදිහට ඒ ධ්‍යානයන්ම අර අනාර්ය ධ්‍යානයන් වැඩූ අයට මේ බොහොම පහසුයි, සරලයි මේ ආර්ය ධ්‍යානයන් ලබා ගන්න. ඒ මේ ආකාරයට බුදුහාමුදුරුව මුල් අවුරුදු 10-15 තුල මේ ධ්‍යානලාභීන් සම්මත සාමාන්‍යයෙන් අනාර්ය ධ්‍යානීන් ලබලා තිබුණු සියලු දෙනාට ගැළපෙනසේ, ඒ අයට බොහොම පහසු වෙනසේ, ඒ අයට සුදුසුසේ මේ කායගත සති සූත්‍රය, මහප්පල මහානිසංස ක්‍රමය විග්‍රහ කළා. ඒ අයට ඒක තේරුණා. එය ධ්‍යානලාභීන්, එය අභිඥාලාභීන් උත්තිටියා නැති අයත් හිටියා. ඒ අයට ඒ මාර්ගය ගැළපුණා. ඒ අය ඒ මාර්ගයෙන් මඟඵල ලබා ගත්තා. නමුත් එයයි ඉවර වුණා. කාලයක් යනකොට මොකද වුනේ? අර ධ්‍යානලාභීන්, අභිඥාලාභීන් එන්න ඕනෑය බුදුහාමුදුරුව ගාවට ඇවිල්ලා මඟඵල ලබන්න සුදුසු අය, මඟඵල ලබන්න අවශ්‍ය අය සියලු දෙනා මඟඵල ලබා ගත්තා. දැන් ඒ ධ්‍යානලාභී නොවන, මඟඵලලාභී නොවන, සාමාන්‍ය මේ බෞද්ධයෝ නොවන, දහමක් නොදන්නා, බුදුන් නොදැක්ක, බුද්ධාගම කියන්නේ මොකද්ද කියලා තේරුම් නොගත්ත සාමාන්‍ය පිරිසක් ඉතිරි වුණා. ඒ නිසා ඒ අයටත් ඉදිරියටත් ගැලපෙන ආකාරයට බුදුහාමුදුරුවෝ ඒකායන මාර්ගයක්, යුගනද්ද භාවනාවක් සමාජයට විග්‍රහ කළා, නිර්දේශ කළා, අනුදැනව දාලා. ඒක නිසා දැන් මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ ධ්‍යාන පිරීමක් හෝ ධ්‍යාන අවශ්‍යතාවක් හෝ ධ්‍යාන වැඩිවීමක් හෝ වචනකින්වත් එක තැනකවත් විග්‍රහයක් නැහැ. තියෙන්නේ මොකද්ද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පුරා ගැනීම, සම්පූර්ණ කර ගැනීම. ඒ කියන්නේ භව උදුරා දමන්නට, රාග භව උදුරා දමන්නට, ද්වේෂ භව උදුරා දමන්නට, මෝහ භව උදුරා දමන්නට උපකාරක ධර්මතාවයන් සපුරා ගැනීමේ මාර්ගයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. කෙලින්ම නිවන, ධ්‍යානවල අවශ්‍යතාවයක් හෝ ධ්‍යාන ලැබීමක් හෝ ධ්‍යානවල තේයමක් හෝ ගැන කිසි වචනකින් මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ඒක ආයන මාර්ගයේ විග්‍රහ කළත් නෑ කියලත් නෑ පෙන්නලත් නෑ වචනිකින්වත් ලියලත් නෑ. මෙච්චර ලොකු සූත්‍රය. මෙතන කෙලින්ම පළවෙනි ධ්‍යානයේ අවශ්‍යතාවය, දෙවෙනි අවශ්‍යතාව ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ මේ අවශ්‍යතාවයන් මේක කියලා තියෙනවා. දැන් මේ අවශ්‍ය වුණා නම් එකෙත් කියන්න එපා. ඒවා ලැබීමේ මෙන්න මේ වෙලාවේ ලබනවා කියලා. නමුත් කොතනකවත් මහසතර සතිපට්ඨාන සූත්‍රයේ ඒවා ලැබෙනවා ඇති, ඒවා ලැබෙනවා. නමුත් ඒවා ගැන වචනයක් සඳහන් කළා නැහැ. නමුත් ඊයේ ඒ වෙනුවට තියෙන්නේ මොනවද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ කරගැනීම. අර ඉන්ද්‍රිය ධර්ම මේ පූර්ණ වීම, අර පංචකාම නීවරණ ධර්මයන් ඉවත් වීම, අර සත්බොජ්ජංග වැඩි වීම, සතර සතිපට්ඨානයේ පූර්ණ වීම, අර ශ්‍රාංගික මාර්ගයේ පූර්ණ වීම. ඒකයි තියෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේකෙන් දැන් මේ පාරවල් දෙකෙන් ලේසි කොයි පාරද? සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පාර ලේසි පහසුයි. ඕන කෙනෙකුට, නොදන්නා කෙනෙකුටත් ඔය ධ්‍යාන වඩ වඩා අතරමං වෙලා ඒක ටිකක් අවධානම් සහිතයි. මොකද මේ අර පුරුද්දට ගියොත් එහෙම අනාර්ය තත්වයට ඉවරයි. දැන් මේක ධ්‍යාන වැඩිවීමක් ඇත්තෙම නැහැ. ධ්‍යාන ලැබීමක් කියලා ඇත්තෙම නැහැ. මෙතන තියෙන්නේ මොකද්ද? මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බව උදුරා දමන්නට උපකාර වන ඉන්ද්‍රිය සංවරය, සංවර සංසිඳීම සම්මා. හතර සතිපට්ඨාන. මේ දෙකේ වෙනස පැහැදිලිව බුදුහාමුදුරුවෝ මේ පසුකාලීනව අනුදැනවදාලා නිර්දේශ කළා. ඒ අනුවයි මේක ඒකායන මාර්ගය හැටියට පැහැදිලි කළේ, විග්‍රහ කළේ, විස්තර කළේ අනුදැන වදාළේ. දැන් මෙච්චර පැහැදිලිව බුදුහාමුදුරුවෝ මේ ඒකායන මාර්ගය විග්‍රහ කරලා තියෙද්දිත් අද ඔය භාවනා මධ්‍යස්ථානවල සියලු තැන්වල මේ ධ්‍යාන වඩන්න මිසක්, ලබන්න මිසක්, මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට හෝ මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දමන්නට හෝ අවශ්‍ය පිළිවෙතක්, ප්‍රතිපදාවක් කියා දෙන්නෙත් නැහැ, කරන්නෙත් නැහැ. මේක ඇත්තේ නැහැ. ඒ නිසා මේ ආනපාන සති සමාධිය වැඩිවීමෙන් විය යුත්තේ මුල ඉඳම්ම, මුල අවස්ථාවේ ඉඳම්ම මේ තමන්ගේ හිතේ උපදින රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමලා ඒ වෙනුවට අර අලෝභ, ආදේශ, අමෝහ, වීතරාගී, වීතදේශී, වීතමෝහි තත්වයට හිත පිරිසිදු කරගන්න එකයි. ඒ හිත පිරිසිදු වෙනකොට තමන් දැන හෝ නොදැන හෝ මේ සත්පොජ්ජංග වැඩෙයි, ඉන්ද්‍රිය ධර්ම වැඩෙයි, ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණ වෙයි, මගඵල ලැබේ. කරන්න ඕන එක අර ආනපාන සති සමාධිය වඩලා මේ අනුස්සති හතර පූර්ණය කර ගැනීම. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. ඒ අනුව මගඵල පූර්ණ වේ. නමුත් ඒ ආනපාන සති සමාධිය වඩලා සතර අනුස්සති පූර්ණය කරගෙන සතර අනුපස්සනා පූර්ණය කර ගැනීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. මේක ඉතාම සරලයි, ඉතාම පහසුයි. මේ අර කැලේ ගලුහා වලට යන්න, එහෙම නැත්නම් මේ ගෙදරින් ඉවත් වෙන්න, ගිහින් යන්න අවශ්‍යතාවයක් නැහැ. ආනපාන සති සමාධිය වැඩුව හැකි ඕන කෙනෙකුට, ඕන ගෙදරක ඉඳන්, ඕන තැනක ඉඳන්, ඕන ඉරියාපතේක ඕන වැඩක් කරමි. මේකයි තේරුම් ගත යුතු විශේෂ දෙය. එනිසා ඔය කියන විදිහේ ගෙදරින් ඉවත් වෙලා ගිහිල්ලා හුදකලා වෙලා තනි වෙලා අරණ්‍යගත වෙලා රුක් ගහක් මුලකට ගිහිල්ලා ශුන්‍යාගාරයකට ගිහිල්ලා කැලේට යන්න අවශ්‍යතාවයක් නැහැ. මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු ඒකායන මාර්ගය වඩන්න. හැබැයි අර කායගත සති සූත්‍රයේ තියෙන එකේ ඒක අවශ්‍යතාවයක් තියෙන හේතුව මොකද? එතන තියෙන්නේ අර පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන ලැබලා, අභිඥා ලැබලා අර ත්‍රිවිද්‍යා ඥාන ලබා ගැනීමේ ක්‍රමයක්. ඒක ඒ කාලය හැටියට ඔය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පරිබ්‍රාජකයන්ට ධ්‍යානලාභීන්ට අභිඥාලාභීන්ට ගැලපෙනසේ බුදුහාමුදුරුව ඒ යුගයට ගැලපෙන ආකාරයට ඒ කාලයට අවශ්‍ය විදිහට මේ කායගත සති සූත්‍රය විතරක් නෙමේ අරිය පරිශන සූත්‍රය විතරක් නෙමේ තව හුඟක් සූත්‍රවල මුල් කාලේ දේශනා කරපු බොහෝ සූත්‍රවල තියෙන්නේ මේ කියන ධ්‍යාන ලැබලා ආර්ය ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා මගඵල ලබන්නට ක්‍රමයක්. නමුත් බුදුහාමුදුරුවෝ පහු කාලෙක දැන් ඔය ගිරිමානන්ද සූත්‍රයේත් එහෙම මොකක්වත් නැහැ. මහා රාහුලවාද සූත්‍රයේත් එහෙම මොකක්වත් නැහැ. මේ මහා සතරහිතපට්ඨාන සූත්‍රයේත් ආනපාන සති සමාධි සූත්‍රයේත් ඒ බොහෝ සූත්‍රවල පස්සේ කාලෙක දේශනා කරපු මේ ධ්‍යාන ලැබීමේ අවශ්‍යතාවයක් කොහෙවත් කොතනකවත් බිඳකටවත් ශේෂයක්වත් පෙන්වලා දීලා නැහැ. මේ දෙකේ වෙනස පැහැදිලිව බෞද්ධයෝ අද වෙන විට ඔය විශේෂයෙන් ඔය භාවනා මධ්‍යස්ථානවල කටයුතු කරන හාමුදුරුවරු කර්මස්ථානාචාර්යවරු තේරුම් ගත යුතුයි. මේ ධ්‍යාන අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බුද්ධකාරක ධර්ම බව උදුරා දමන්නට උපකාරක ධර්ම පූර්ණය කර ගැනීමයි නිවනට නිවැරදි කෙටිම පහසුම මග පාර. ඒකයි දැනගන්න ඕනේ. ඉතින් ඒක නිසා ධ්‍යාන වඩන්නට කවුරු හරි උත්සාහ කළොත් අද අනිවාර්යෙන් නියත වශයෙන් අනාර ධ්‍යාන පාරට යනවා මිසක් මේ නියම අර ධ්‍යාන පාරට යන්න බෑ. ඇයි? අර සුවයෙන් මත් වෙලා ඒ අනාර්ය ඒක සංසාර පුරුද්ද. ඒ සංසාර පුරුද්දට ඉබේම යනවා. ඒකයි වෙන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට මේ වෙනස තේරුම් ගන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරුවෝ මේක මේ ඒකායන මාර්ගයක් හැටියට යුග නද්ද භාවනාවක් අවසාන වශයෙන් නිර්දේශ කළේ. භාවනා ක්‍රම හතරක් තියෙනවා. පළවෙනි එක සමත පුබ්බංගම විපස්සනා. දෙවෙනි එක විපස්සනා පුබ්බංගම සමත. තුන්වෙනි එක යුග නද්ද භාවනා ක්‍රමය. හතරවෙනි එක ධම්ම උද්දච්ච විග්‍රහිත මානසං ක්‍රමය. ඉතින් ඒක නිසා මේ යුග නද්ද ක්‍රමය තමයි මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන, ගිරිමානන්ද සූත්‍රයේ තියෙන, රාහුලවාද සූත්‍රයේ තියෙන, ආනපාන සති සමාධි සූත්‍රයේ තියෙන බොහෝ පස්සේ කාලයක බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රවල මේ යුගනද්ද ක්‍රමය ඒකායන ක්‍රමය හැටියට අනුදැන වදාරලා නිර්දේශ කරලා මිනිසුන්ට පැහැදිලිව සරලව මගඵල ලබන්නට පාර විවෘත කළා. ධ්‍යාන වල අවශ්‍යතාවයක් නොපෙන්වාම දැන් මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් හොඳටම තේරුම් ගන්න ඕනේ මේ භාවනාව කියන්නේ මොකද්ද කියලා. භාවනාවෙන් අපි කරගත යුත්තේ ධ්‍යාන ලැබලා නිවන් දකින්න එකද? එහෙම නැත්නම් මගඵල ලැබලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගෙන නිවන් දකින්න එකද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීමට කෙලින්ම අදිෂ්ඨානයක් ඇතිවර කරගෙන ආනපාන සති සමාධිය වඩනවා නම් එතෙන්දී ධානවල බලාපොරොත්තුවක් අවශ්‍යම නැහැ. ධාන කෙරෙහි යන්න අවශ්‍යම නැහැ. හැබැයි අද අපේ මේ ලංකාවේ විතරක් නෙමේ මේ ලෝකෙ සියලුම බෞද්ධ රටවල්වල මේ භාවනා මධ්‍යස්ථාන සිය දහස් ගානක් තියෙනවා. පාර වරද්දගෙන පොට වරද්දගෙන කරන්නේ කොහෙද? යන්නේ කොහෙද? අර අනාර්ය ධ්‍යානවලට. අර දෙව් සැප, බඹ සැප, රජ සැප ලබල, බෝසත් සැප ලබල, මතු බුදු වෙන බුදුන් දකින්න කාලෙට මේ ධ්‍යාන ලැබලා නිවන් දකින්න කල්පනාවක් ඇතුව තමයි ඔය ධ්‍යාන වඩන්නේ. ඒක වැරදි. යුග නද්ද දෙකම එකට. යුග කියන්නේ දෙක. සමත විපස්සනා දෙකම කල්පසු ඉක්මන් නොකර එකටම එකටම කරන ක්‍රමයක් තමයි ආනපාන සති සමාධිය. ආනපාන සති සමාධිය නියම විදිහට කරනවා නම් අර අනුසති හතර කරනවා නම් මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති කියන චතුරාරක්කා කරනවා නම් ඒක මොකද්ද? එකටම දෙකම එකටම කරනවා. අපිට උදාහරණයක් ඇටියට අපිට තරහක් වෙනවා. තරහක් ආව ගමන්ම අපි තරහ අයින් කළා පාන කරලා මෙත්තානුසති ආන කරන්න ඕන. ආන කරපු ගමන්ම මේ ඒ මොහොතේම සමතේකටපත් වුණු ගමන්ම මේ තරහ එන්න හේතුව මොකද? මේ තරහ නිත්‍ය වෙලා සුඛ වෙලා අත් වෙලා මේක නිත්‍ය වෙලා සුඛ වෙලා අත් වෙලා වහම් මේක අනිත්‍ය අනුපස්සනා කළා නිත්‍ය භාවයෙන් කරන්න ඕන, දුක්ඛ අනුපස්සනා කළා සුඛ භාවයෙන් කරන්න ඕන, අනත්ත අනුපස්සනා කළා අත් භාවයෙන් කරන්න ඕන. වහම නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරජ්ජං විමුක්ත්‍යති, විමුක්ති ඥාන දර්ශනං හෝති. එහෙම නැත්නම් අර නිබ්බිදානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති. ඒක යුගනද්ද. ඒක එක විනාඩියක් තුල ඔය සියලු දේ කරන්න ඕන. අර තරහක් ආපු ගමන්ම, ඒ වගේමයි රාගයක් ආව ගමන්ම අසුභානුස්සතිය වඩලා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා මේ නිබ්බිදා විරාගා නිරෝධ. මේක කරන්න එක වචනයයි බුදුහාමුදුරු මහ සතර අධිපට්ඨාන විග්‍රහය තියෙන්නේ. මොකද අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදී. ඒ වාක්‍ය තියෙන්නේ මේ ඔක්කොටම. හැබැයි ඒක යම් අවබෝධයක් නැතුව මේක අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදී කියන්න බෑ. මේක පුරුදු වුණාම පුහුණු කරගත්තාම අර මේකේ නියම නිවැරදි පාර මාර්ගයේ තේරුම් ගත්තට පස්සේ තරහක් ආව ගමන් එක රාගයක් ආව ගමන් මොකද්ද කරන්න ඕනේ? කරන්න ඕනේ මේක වචනේ කිව්වට හරියන්නේ හිතෙන් අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති කියලා එවලේ මේක අත්තරලා අයින් කළා. ඒකෙ මිදි නිදහස් වෙලා අර මේ හතරම සතර අධිපට්ඨානයෙන් පූර්ණ කරගන්න. ඈ මොකද්ද? අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති කියන එකද? දැන් මේක අර කරුණු හතක් හතේ 14ක් තියෙනවා. 14 එකට ඇඳලා දැන් පළවෙනි වචනේ අනිච්ඡානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී අත් සංඥා පජහති, නිබ්බිදානුපස්සී අභිනන්දින් පජහති, විරාගානුපස්සී රාගම් පජහති, නිරෝධානුපස්සී සමුදයම් පජහති, අවසානයේක පටිනිස්සග්ගානුපස්සී සබ්බූපදි පජහති. දැන් මේකේ අවසාන වචනේ මොකද්ද? සබ්බූපදි. මුලම වචනේ මොකද්ද? අනිච්ඡානුපස්සී විහෙරති. ඒ මුලපදයයි අගපදයයි අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති. මුල්පදයයි අගපදයයි එකට අරගෙන මේ කතාව ලිව්වේ. මුල්පදේ මොකද්ද? අනිච්ච අනුපස්සී විහෙරති. අගපදේ සබ්බූපදි පජාති. මේ දෙකම තමයි අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. එතකොට ඔය අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජාති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජාති කිය කියා ඉන්න ඕනේ නැහැ. හැබැයි මේකේ අර්ථයේ ධර්මයේ ප්‍රායෝගිකව කළ යුතු දේ සියලු දේ ආනපාන තේරුම් අරගත්තට පස්සේ අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියමින් අර ඔය පියවර හතම පූර්ණේ වෙනවා. ඔය පියවර හතම පූර්ණේ වෙනවා. පජහති සියලු දේ පජහති වෙනවා. අර විහෙරති සියලු දේ විහෙරති වෙනවා. ඒකයි අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියුවේ. ඔව් ඒක 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 ඉතින් මේ ක්‍රමානුකූලව ආනපාන සතිය හරියට කරගෙන යනකොට ටිකක් දවස් පුරුදු වෙනකොට පුහුණු වෙනකොට මේකම මෙච්චරයි අවශ්‍ය. ඒකනේ දැන් බුදුහාමුදුරුවෝ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ ඔය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කීසරයක් කියලා තියෙනවද? කීසරයක් නිර්දේශ කරලා තියෙනවද? 21 වරක් හැම පබ්බේකම අවසානට ඕකයි කියලා තියෙනවා. ඒ කියන්නේ අනිච්ච අනුපස්සනා කළා, නිච්ච සංඥා ප්‍රහාණය කරන්න, දුක්ඛ අනුපස්සනා කළා සුඛ සංඥාව ප්‍රහාණය කරන්න, අනත්ත අනුපස්සනා කළා අත්ථ සංඥාව අයින් කරන්න, නිබ්බිදා අනුපස්සනා කළා අභිනන්දනය අයින් කරන්න, විරාග අනුපස්සනා කළා රාගය අයින් කරන්න, නිරෝධ අනුපස්සනා කළා සමුදය අයින් කරන්න, පටිණිසග්ගාන අනුපස්සනා කළා සබ්බුපදී අයින් කරන්න. ඒකමයි කියලා තියෙන්නේ. ඈ නිබ්බිදා කියන්නේ නොබැඳෙනවා. අපි මේ බැඳිලානේ තියෙන්නේ. බැඳින්නේ මොකද? නිච්චනං සුඛනං අත්තනං මොකද? බැඳිනවා. ඈ? පටිනිසග්ගයකට සංසග්ග වෙනවා. නිච්චනං සුඛනං අත්තනං පටි සංසග්ග වෙනවා. අනිච්චනං දුක්ඛනං අනත්තනං නිබ්බිදා වෙනවා. පටිනිසග්ග වෙනවා. අවිඥාවල වටිනාකමක් හරයක් මැජික් පෙන්වීම කිසිසේත් බුදුහාමුදුරුවෝ නිර්දේශ කළා නැහැ. ඔක්කොම දස සංයෝජනම අහිං වෙනවා. දස සංයෝජන ගැන එතන නැහැ. එතන තියෙන්නේ මොකද්ද? දස සංයෝජන ගැන දෙකේම නැහැ. දස සංයෝජන පහියන්ති. කොහොමද නිත්‍යති සම්නිසීදති ඒකෝ දිහෝති සම්මාදීති. ඒකෙන් දස සංයෝජනම අයින් වෙනවා. දස සංයෝජන ප්‍රහාණය වෙනවා මේ පාරමය මාර්ගයේ අනුගමනය කරනකොට. අපි දස සංයෝජන දැනගත යුත්තේ සංයෝජන හැදෙන හැටි, බැඳෙන හැටි, ඈඳෙන හැටි තේරුම් ගන්න. අයින් කරනකොට ඒව නැති වෙනකොට ඒව දැනගන්න ඕනේ. එවන් නිදහස් වෙනවා. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ ඒක. නෑ 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 ඒවා ගැන නියම විදිහට ආනපාන සතිය වඩන්න බෑ. ඔය හතර නුදන් ආනපාන සතිය වඩනවා කියන්නේ මොකද්ද? ඔය හතරම දැනගෙන නියම වශයෙන් කළ යුතු දේ දැනගෙන මෙත්තානුස්සතිය වඩන්න ඕන වෙලාව බලලා, අසුභානුස්සතිය බලන්න වඩන්න ඕන වෙලාව බලලා, මරණානුස්සතිය වඩන්න ඕන, අසුභ බුද්ධානුස්සතිය වඩන්න ඕන හරි නියම වෙලාවට. ඒක තෝරා ගැනීම තමයි ඥානමත්තාය පටිසත්තිමත්තාය. දැන් අපිට තරහක් ආවම අසුභානුසතිය වැඩලා හරියන්නේ නැහැ. මොකින්ද පටන් ගන්න ඕනේ? ඈ මෙත්තානුසතිය. දැන් රාගයක් අනුරාගයක් කැමැත්තක් ප්‍රිය දෙයට ඇලීමක් ආවම අපිට මෙත්තානුසතිය වැඩලා හරියන්නේ නැහැ. ඒක තෝරගන්න අපි දැනගන්න ඕනේ. ඒ වෙලාවට මොකද්ද අපි කළ යුත්තේ, තෝරගත්ත යුත්තේ, වැඩිය යුත්තේ කියන එක ඔය සතර අනුස්සති වලින් මොකද්ද කොයි වෙලාවෙද වැඩිය යුත්තේ කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ හතර අනුස්සතිම ආයුධ හතරක්. අපි මොන ආයුධයේද මුවහත් කරගෙන පාවිච්චි කළ යුත්තේ? අර කෙලෙස් බැම්ම, මොන කෙලෙස් බැම්ම කපන්නද? ඒක නිසා බුදුහාමුදුරුව මේක ආයුධ හතරක් හැටියට චතුරාරක්කා විග්‍රහ කළා. කොහෙද ඔය ආයුධ හතර තියෙන්නේ? මලකඩ කාලා මොට්ට වෙලා දැන් ආයුධ හතර අර කෙලෙස් බැම්මි කපන්න බැරි විදිහට මොට්ට වෙලා තියෙන්නේ කාගෙද? අර පුතන්. ඒ නිසා ඔය ආයුධ හතරම තමන් ගාව තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මලකඩ කාලා මොට්ට වෙලා බැමි කපන්න බැරි විදිහට මොට්ට වෙලා. දැන් අපි මේ කරන්නේ මොකද? ආනපාන සති සමාධිය වඩලා ඒ ආයුධ හතර නියම විදිහට මුවහත් තියලා, පණ තියලා, පණ පෝලා කෙලස් කපන්නට පුළුවන් විදිහට, නියම වෙලාවට ගන්න පුළුවන් විදිහට ආයුධ හතර පණ තියනවා, පණ පොනවා, සකස් කරගන්න. ඒකයි මේ ඉදංකෝ පන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං, ඉදංකෝ පන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං කියලා මේ හතරටම කිව්වේ. ඈ මරණ අනුස්සතිය තමයි අනිච්ච අනුපස්සී විහෙරති, නිච්ච සංඥා පජහති. දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති අනත්ත අනුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති. අර මරණිකෙදර කියන්නේ මොකද්ද ගාථාව? සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය නෑ ඒකනේ මේ අනිච්ඡාවත සංඛාරා. මේ අනිච්ච දුක්ඛ අනත්තයි කියන්නේ. උපාද භය ධම්මෝ. ඇයි උපාද වෙන්නේ? නිච්ච නිසා, සුඛ නිසා, අත්ථ නිසා. නමුත් ඒක වැය වෙනවා ඒ වෙලෙම. ඒ නිසා වැයවීමත් සමග අපි ප්‍රියයි කියලා අල්ලගත්තට ඒක අපිට කැමති දේ රිසිය තියන්න බෑ. ඒක දුකට හේතු වෙනවා. ඒ නිසා අර ඔය මරණ ගෙවල් වල කියන ගාථාවේ තේරුම මේ අනිච්ච අනුපස්සනා කළ නිච්ච අයින් කිරීම, දුක්ඛ අනුපස්සනා කළ සුඛ සංඥාව අයින් කිරීම, අනත්ත අනුපස්සනා කළ අත්ථ සංඥාව වෙනස් කිරීම තමයි මරණානුස්සති. හැබැයි මේක මරණය මෙනෙහි කිරීම නෙමෙයි, මරණයට හේතු අනුපස්සනා කිරීම. තේරුණාද? හේතු අයින් කරන්න ඕනේ. හේතුව මොකද්ද? නිච්ච, සුඛ, අත්ථ. ඒකයි මරණයට හේතුව. ඒකේ ඔය ඔක්කොම තියෙනවා. ඒකේ ඒක අර ධම්ම උද්දච්ච විග්ගහිත මාන සංකියන ක්‍රමය. ඒක මොකද්ද? ධම්ම උද්දච්ච විග්ගහිත මානස. ඒක ඊට වඩා ගැඹුරු දෙයක්. ඒක මහා අර ප්‍රඥාව මෝරපුම පුද්ගලයන්ට පමණයි මේ හතරවෙනි ක්‍රමය ධම්ම උද්දච්ච විග්ගහිත මාන සංක්‍රමය. උද්දච්චය විග්‍රහිත කිරීම කොහොමද? උද්දච්චය විග්‍රහ කරන්නේ අර භවිෂ්‍යති. භවිෂ්‍යති කියන්නේ උද්දච්චය විග්‍රහිත කිරීම. ඒක ඔක්කොටම හරියන්නේ නැහැ. ඒක කොහොමද? සද්ධානුසාරී පුද්ගලයෙකුට, ධම්මානුසාරී පුද්ගලයෙකුට, නෙය්‍ය පුද්ගලයෙකුට ගැලපෙන්නේ. ඒක අර ප්‍රඥාවන්ත උග්ගටිතඤ්ඤ පුද්ගලයාට පමණයි. ඒක දැන් කවුද කියන්නේ? කාටද කියන්නේ පුහුණු කළ නැහැ කියලා? පුහුණු කළේ මොකක් කොහොමද කියන්නේ බෑ. සමාජයේ බොහෝ පුද්ගලයෝ සද්ධානුසාරී තමයි පුරුදු කළ තියෙන්නේ, එක්ක ධම්මානුසාරී. නමුත් කීප දෙනෙක් හරි මේ ගෞතම බුදු සාසනයේ බොහෝ අය උදාහරණ සහිතව තියෙනවා. සන්තුති අමාත්‍ය, බාහ්‍ය දාවිරී තමයි, පුක්කු සාත්‍රාද්දීරු, දබ්බමල්ල පුත්‍ර රාහතුන් වහන්සේ, කුමාර කාශ්‍යප හාමුදුරුවෝ, මෙහෙම තියෙනවා මේ බොහෝ අය. මේක මේ ධම්ම උද්දච්ච විග්ගහිත මාන සංක්‍රමයේ තමයි උද්දච්චය විග්ගහිත කරන එක පාට. බොහොම එක වචනෙන් දෙකෙන් උද්දච්චය විග්ගහිත කරන්න පුළුවන්. අර තේ සංචය, තේ සංනිරෝධ, ඒක තමයි ආයසරයක් උද්දච්චය විග්ගහිත කිරීම. නෑ, ඒක දිත්තේව දිට්ඨමත්තන් නෙමෙයි. ඒකේ දිත්තේ දිට්ඨවාදිතා, අදිත්තේ අදිට්ඨවාදිතා, දිත්තේ අදිට්ඨවාදිතා, අදිත්තේ දිට්ඨවාදිතා. ඒක භවිෂ්‍යති නෑ. එතකොට අපි දිත්තේව දිට්ඨමත්තන් දැක්කා. ඒක දැකීම මාත්‍රයකට සීමා කළා. භවිෂ්‍යති බිහිකිරීම වෙන් කරලා අස් කරන්න ඕන. වචන තුනක්. භවිෂ්‍යති. දැන් අපි දැක්කපු දෙයින් තමයි බිහි කරන්නේ. තේරුණාද? අලුතෙන් දෙයක් උපදවන්න සම්බන්ධ වෙන්නේ. බිහි කරන්න කියන්නේ භව සකස් කරන්න. ඒ භව සකස් කිරීම දෙවෙනි වර වෙන් කරන්න ඕන, තුන්වෙනි වර අස් කරන්න ඕන. අන්න අර උද්දච්ච විග්‍රහිත මානසං. එතන විග්‍රහිත කියන්නේ ඝාතනය කරලා කපලා ඒවලෙම අයින් කරනවා. දසනේන සම්පන්න නොවු පුද්ගලයාටත් මේක සිද්ධ වුණ බවනේ. බාහ්‍ය දාරු වීර්යතුමා දබ්බ අර සන්තුති අමාත්‍ය දසනේන සම්පන්න වෙලා තිබුණ නෑනේ. ඒක එක පාටම වුණා. නෑ ඔය ඔය කතාව කියපු ගමන් මේක වුණා. දබ්බමල්ල පුත්‍ර රහතුන් වහන්සේටත් සන්තති අමාත්‍යයටත් බාහ්‍ය දාරු වීර්යතුමාටත් පුකුසාද්දී රජුලන්ටත් මේ සියලු දෙනාටම ඔය භවිෂ්‍යති කියන தත්ත්වය ඇති වුණා. උද්දච්ච මානසං විග්‍රහිත උද්දච්ච විග්‍රහිත මානසං වුණා. හතරම එකවර වුණා. හැබැයි එතන සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානියත් ලැබුණා, භාවනාමේ ඥානියත් ලැබුණා, සීලමේ ඥානියත් ලැබුණා, මග්ගේ මග්ග ඥානෙ සියලු දේ තියෙනවා. එක විනාඩි ගානක් තුල මොහොතක් ඇතුළත මේ සියලු දේත් වෙලා මගපලත් ලැබලා කන සම්පත්තියත් ලැබලා විද්‍යා විමුක්තියත් පූර්ණ වුණා. කාට වුණත් විද්‍යා විමුක්තිය පූර්ණ වෙන්නේ එක මේ අපිට හිතන්න බැරි කෙටි කාලයක් තුල. හැබැයි එතෙන්ට එන එක තමයි අමාරු. ඔව් දැන් මේකට මේ භාවනා අනුයුත්ත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක තියෙනවා කිකිලියගේ වැඩේ විතරේ රකින්නවා. උපමාව කිකිලි දන්නේ කොයි මොහොතේ හෝ පැටිය එයි. පැටිය එන්නේ එක මොහොතක. හැබැයි කිකිලි කවදක්වත් බලන්නේ නැහැ දවස ගානේ හොටෙන් එන එන බලන්නේ අද පැටිය ඉන්නවද පැටියෙක් එයිද පැටියෙක් ඉන්නවද බලන්නේ. කිකිලික වැඩේ මොකද? කිසිම කිකිලි පසුබට වෙන්නෙත් නැහැ, බාධකෙකුත් නැහැ. කිකිලි කවදා හරි පැටිය ලැබිලා ඉවර වෙනකන් විතරේ රකින්න. ඒ වගේ තමයි අපිත් මේ ආනපාන සති සමාධිය වඩන්න ඕන බලාපොරොත්තුවක් නැතුව. අපිට ලැබෙයි වෙලාවට. අපි කරගෙන යෑම අපේ අවශ්‍යතාව. කරගෙන යනකොට අපිට ලැබෙයි. අපි බලාපොරොත්තු වෙලා හැමදාම මෙනෙහි කරනවා නම් අද අපිට මේක ලැබුණාද හෙට ලැබුණාද කියලා ලැබෙන්නේ නැහැ. එතන ලෝභයක් රාගයක් මෝහයක් ඇති වෙනවා. ඔව් ඒක කාටත් සාධාරණයි. දැන් යම් කිසි කෙනෙක් ධානයක් හෝ මගඵල හෝ බලාපොරොත්තුෙන් මේ වැඩේ කරනවා නම් ඒකම බාධකයක්. ඒක නිසා අපි අර කරගෙන යන එක කෙලෙස් අයින් කරගෙන අයින් කරගෙන භව උදුරා දාගෙන යන එකයි කරන්න ඕන. රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් අයින් කරගෙන උදුරා දාලා අස් කරගෙන යන එකයි අවශ්‍ය. එමිසක් වෙන මොකක්වත් අවශ්‍ය නැහැ. ඵල ලැබි කොයි වෙලාවෙ. ඵල ලැබෙන වෙලාව ගැන අපිට අපේක්ෂාවක් බලාපොරොත්තුවක් තියන්න ඕනේ. අපි හැබැයි යුතුකම් මොකද්ද? අර රාග භව, ද්වේෂ භව, මෝහ භව වර්තමාන මොහොතේ එන එන හැම මොහොතකම ඒක උදුරා දාන්නට නිබ්බිදා කියන தත්වය තේරුම් ගන්න ඕනේ. උදුරා දානවා කියන්නේ නිබ්බිදා. ඔව් අර අපේක්ෂාවක් තියෙනවනම් උපේක්ෂාව වෙන්නේ. එතන තියෙන්නේ කොයි වෙලාවෙ දැන් ලැබෙයිද කිය කියා නොයොසිල්ලෙන් ඉදියොත් හරියන්නේම නැහැ. ඒක නිසා ඒකෙන් වැඩක් නැහැ. දැන් ඔය මිනිස්සුන්ට 99%ක් වැරදිලා තියෙන්නේ භාවනා කරන්නේ ඉඳගන්නෙම බලාපොරොත්තුවක් ඇතුව අපේක්ෂාවක් ඇතුව මේක කොයි වෙලාවෙ ලැබෙයිද කියන එක. ඒක ඒකම බාධාවක් මගඵල ධ්‍යාන නිවන ලබන්නට. ඉතින් ඒක නිසා අපි ඒක කීයටවත් අර භාවනානුයුත්ත සූත්‍රයේ පැහැදිලිව මේක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. කොයි වෙලාවකවත් කවුරුවත් මේ මග වඩන මේ භාවනානුයෝගියෙක් කිසිසේත්ම අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ඇති කරගන්න ඕනේ. කොයි වෙලාවෙද මට මේක ලැබෙන්නේ කියලා. ඒක ලැබෙන වෙලාවක ලැබෙයි. අපි කරගෙන යන වැඩේ නිවැරදිව නොඅඩුව නොනවත්වා කරගෙන යන්න ඕනේ. එච්චරයි වෙන්නේ. කරගෙන යන්නේ අපි මේ කෙලෙස් කුසලම් පජානාත. කුසලස උපසම්පදා. සම්පහදා ඉවත් කිරීම. ඒකයි කරගෙන යන්න. ඔව් දැන් සංකාර විතරයි අනිච්ච දුක්ඛ. ක්‍රියාසිත අනිච්ච දුක්ඛ නෑ. හැබැයි ක්‍රියාසිතුත් සබ්බේ ධම්මා වලට අයිති. ඒකත් අපිට කැමතිසේ පවත්වන්න පුළුවන්. ඒක නිසා සබ්බේ ධම්මා අනත්තාති. ඒ කිසිම දෙයක් අපේ කැමැත්ත අනුව අපේ වසඟේ අත්ත අනත්ත. අත්ත කියන්නේ මොකද? අපේ වසඟේ අපිට ඕන විදිහට අපිට පාත්ව ගන්න බෑ. ඒකයි සබ්බේ ධම්මා අනත්තාති. මේ කිසිම දෙයක් ලෝකේ තියෙන ලෝකේ උපදින ලෝකේ සංකත ධර්මයක් වූ කිසිම දෙයක් අපිට කැමති දේ අපිට ඕන විදිහට අපිට ඍෂියේ මනාපසේ අපේ වසඟයට ගන්න බෑ පවත්ව ගන්න බෑ කියන එකයි සබ්බේ ධම්මා අනත්තාති. නෑ ධම්මේ කිව්වහම සංකාර ක්‍රියාසිත සියලු දේ අයිති. සියලු දේ ධම්ම. සබ්බේ ධම්මා. මේ ධම්ම නමයක් හැටියට විග්‍රහ කරලා තියෙනවා අවශ්‍ය නම් එක අංගුත්තර නිකායේ නව අංග නමයක් විග්‍රහ කරපු තැන මේ සබ්බේ ධම්මා විග්‍රහ කරලා තියෙනවා. දෙකම. ඒක අත්තරීම නාතයි නොවැල්ම නාතයි මිදීම නාතයි අසුභානුස්සති. ඒක මෙත්තානුස්සතිය නෙමේ. නෑ ඒක වඩන්න අවශ්‍යතාවයක් නෑ හිතන. අනිත්‍ය දුක්ඛයි අනත්ත මෙනෙහි කරන්න ඕන. දැන් මේ තරහ ඊ නිච්ච වෙලා තියෙන්නේ. එතකොට නිච්චයි අයින් කරන්න ඕන. ඒ වගේම අසුභානුස්සතිය වඩලා සමතේට පත් කළාමත් අර සුන්දර බව සුභ බව ප්‍රිය දෙයට ඇලීමයි නිච්ච වෙලා තියෙන්නේ. ඒක අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිච්ච සුඛ අයින් කළා අත්ත අයින් කළා නිබ්බිදා කියන தත්වයටම පත් වෙන්න ඕනේ. එතකොට හරියට මේක තේරුම් ගත්තේ නැත්නම් දැන් ඔය මෙත්තානුස්සතිය වඩලා අතහැරීම නාතයි නොඇල්ම නාතයි මිදීම නාතයි කියන එක වැරදි භාවනාවක්. තේරුණාද? අතහැරීම නාතයි නොඇල්ම නාතයි මිදීම නාතයි කියන්නේ අසුභානුස්සතිය. අසුභානුස්සතියටයි අර ප්‍රිය දෙයයි අපි අතහරින්න ඕන. අර තරහ නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා. ඒක අනිච්ච අනුපස්සනා කළා, දුක්ඛ අනුපස්සනා කළා, අනත්ත අනුපස්සනා කළා. නිච්ච බව සුඛ බව අත්ත බව අයින් කළාම නිබ්බිදා වෙනවා. ඒක නිසා හරියට මේ කර්මස්ථාන හරියට තේරුම් ගන්න ඕන. තේරුම් නොගත්තොත් අයාලේ යනවා වැරදිනවා. මග වැරදිනවා. ඒක ටිකක් පළල් වැඩි. පංච උපාදානස්කන්ධය එකපාර එහෙම වඩන්න බෑ. ඒකනේ අර ගිරිමානන්ද සූත්‍රයේ දැන් හෙට එන හෙට කියන සත්තට්ඨාන කුසලයේ මේක හුඟා පැහැදිලිව වෙන් කරලා බෙදලා පුළුවන් බලන්න. රූපං අනිච්චා. ඈ වේදනා අනිච්චා. සංඥා අනිච්චා. සංකාර අනිච්චා. විඥාන අනිච්චා තීතියන. ඉතින් ඒක නිසා ඒ වගේම රූපං දුක්ඛ වේදනා දුක්ඛ ඒ වගේම රූපං අනත්ත වේදනා අනත්ත සංඥා අනත්ත මේක හැම එකේම අනිච්ච දුක්ඛ අනත්ත තුනම මෙනෙහි කළ යුතු. මරණානුස්සතිය තමයි ඒක. හරි ඒක මරණානුස්සතියම තමයි. අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කිරීම මොකද්ද? මරණානුස්සතිය. මරණ සතිය කියන්නේ ඒක. ඒක ඈ බුද්ධානුස්සතිය නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ග. ඒක බව උද්දරා දමන්නට උපකාරමන අනුස්සතිය නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දිම් පජහති. විරාගානුපස්සී විහෙරති රාගං පජහති. නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති. පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බූපදි පජහති. ඒක බව උද්දරා දමන්නට උපකාරවන බුද්ධානුස්සතිය. මේක මේ බුදුගුණ වෙනෙහි කිරීමක් නෙමෙයි. මේක බව උදුරා දමන්නට උපකාර වන අනුස්සතිය. අරක නොමැරෙනසේ අපි නිච්චසේ සුකසේ අත්තසේ කටයුතු කරන පුද්ගලයා මැරෙන බව මෙනෙහි කරන්නට උපකාර වෙන්නේ අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිච්ච සුඛ අත්තයින් කිරීම මරණ සතිය මරණ අනුස්සතිය. මේක හරියට තේරුම් ගත්තේ නැතුව ඔය දැන් ජීවිතම් මරණන් නියතම් මරණන් නියතම් කිය හිටියට මරණ අනුස්සතියක් වැඩෙන්නේ නැහැ. බුදුගුණ මෙනෙහි කර කර හිටියට බුද්ධ අනුස්සතියක් වැඩෙන්නේ. ඒ නිසා මේ අනුස්සති කියන එක වෙන එකක්. ත්‍රිලක්ෂණේ කියන්නේ අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරන එක. ඔව් ඒක හරි, ඒක ඇත්ත. නමුත් කොහොමද ඒ උපාදානය කරගන්නට තරම් වටින්නේ? ඒකනේ මේ හරිම තේරෙනම් උපාදානය කරගෙන අපේ සන්තකේ අපේ වසඟේ දිගටම පවත්වාගෙන යන්නට පුළුවන් කිසි දෙයක් මේ විශ්වය තුළ නිච්චසේ සුඛසේ අත්තසේ පවතින්නේ නැහැ, නවතින්නේ නැහැ. ඒකයි ඒකයි නියම තේරුම. ඉතින් අර පොතක කියලා තියෙන ටිකක් හරි ටිකක් වැරදි. අපි බලන්නේ දැන් අර මං ඊයේ කිව්වනේ උදාහරණයක්, අර කැමරා එකෙන් ට්‍රික් ගාලා ෆොටෝ එක අරගෙන මොකද තියාගන්නේ? මේක නිච්චසේ සුඛසේ අත්තසේ දිගටම පාත්ත ගන්න නවත්ත ගන්න. ඒක අත්තරින්න කීයටවත් කැමති නැහැ, කීයටවත්ම කැමති නැහැ. හැබැයි ඒක අත්තරෙනවා. අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ පාදියති. තේරුම් ගත්ත ගමන් ඒකයි අත්තරේ. ඒක උපාදානය කරගන්න ඒක මොහොතක්වත් දැන් හිතේ නැහැ. ඒක ඒක ස්වභාවය, ඒක ස්වභාව ධර්ම, ඒක නියම ධර්මතාව. අපි කිසිම දෙයක් උපාදානය කරගත යුතු නැහැ මේ පංචස්කන්ධය. ඒ වෙලාවට ඒ පංචස්කන්ධය පරිහරණය කිරීම සහ ඒ වෙලාවෙම අත්හැරීම කරන්න ඕන. පංචස්කන්ධය තියෙන්නේ පරිහරණය කරන්න. තේරුණාද? අපි දැන් පංචස්කන්ධය කියන්නේ අපි හිතමු අපිට කේක් කෑල්ලක් ලැබුණා කන්න කියලා. මේක තියෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධය. ඒක ඒ වෙලාවේ රාගෙන්තර ද්වේෂෙන්තර මෝහෙන්තර පරිහරණය කිරීම කිසිසේත්ම වරදක් නැහැ. වරද තියෙන්නේ අපි ඒ කේක් කෑල්ල කාලා රෝද ගහලා හෙටත් මේ කේක් කෑල්ල කන්න ඕනේ, අපේ ළමයින්ටත් දෙන්න ඕනේ, අහන්න ඕනේ කොහෙන්ද ගත්තේ කියලා, මොනවද මේකට දැම්මේ කියලා. ඔන්න ඕවා. ඒක තමයි සංචේතන. ඒක තමයි රෝද ගැහීම. ඒකෙන් තමයි අපේ අර අනාගතේ අපි සකස් කරගන්නේ හෙටත් කේක් කෑල්ලක් කන්න. අපේ හිතේ දැන් ඇති වෙන අර ගොඩ ගැහෙන්නේ ඔක්කොම සංචේතන කොහොමද? සමුදේ. අර කේක් කෑල්ල කෑම නිසා නෙමෙයි. ඒ කේක් කෑල්ල රස මෙනෙහි නැවත නැවත පිනව පිනව මෙනෙහි කර කර මැන මැන අපි ඒ කේක් කෑල්ල හෙටත් කන්න අනිද්දාත් කන්න කොහෙන්ද ගත්තේ අපිත් හදන්න ඕනේ, අපේ ළමයින්ටත් දෙන්න ඕනේ, අරයටත් දෙන්න ඕනේ, මෙයාටත් දෙන්න ඕනේ කී කියා කියන හිතන එක. ඒක තමයි රෝද ගැහි. මේ රෝද හොඳට තේරුම් ගන්න ඕනේ. රෝද නිරෝධ කරන හැටි හොඳට තේරුම් ගන්න. එනිසා අපි ඒ කේක් කෑල්ල කෑම කිසිසේත් වරදක් නැහැ. ඒ කේක් කෑල්ල අපි කාලා ඒවලෙම අපේ හිතේ එත්තේ සං උපජ්ජමානා උපජ්ජති, එත්තේ සං පහ්‍යමානා පහ්‍යති, එත්තේ සං නිවිසමාන නිරුජ්ජමානා නිරුජ්ජති. මොකද්ද මෝහය කියන්නේ? තමන්ගේ මනස මුවහවීම, ආවරණය වීම. අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡිතා කියන පංචකාම නීවරණ ධර්ම වලින් තමන්ගේ මනස මොලය මෙනෙහි කිරීම ඉන්ද්‍රිය ධර්ම වැහිලා මුවහා වෙන එක අඳුර වෙන එක තේරුම් ගැනීම මෝහය තේරුම් ඒ අඳුර ඉවත් කිරීම මෝහෙන් මිදී නිදහස් වීම කොහොමද ඔය අඳුර සකස් උනේ ප්‍රිය දේට ඇලීමෙන් අඳුර සකස් වෙලා මෝහය එනවා අප්‍රිය දේට ගැටීමෙන් අඳුර සකස් වෙලා මෝහය එනවා එහෙමනම් මෝහයට හේතුව මොකද්ද අවිද්‍යාවයි තණ්හාවයි ප්‍රිය දේට ඇලීමයි අප්‍රිය දේට ගැටීමයි ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීමයි ඒකයි හේතුව ඒ ප්‍රිය දේට ඇලුනොත් යම් කිසි කෙනෙක් ඵලය මොකද්ද මනස මෝහා වෙනවා අන්දසේ ඒකට අපි අල්ලගන්නව ඇලෙනවා කාම ඉච්ඡ අන්ද කාමච්ඡන්ද ඉච්ඡ තමා අර කය රමණය කිරීමට ඇති වූ ඉච්ඡ නිසා අපි ඒ කය රමණය කරන්න අන්දසේ ඒකට තණ්හා වෙලා අල්ලගන්නවා ඒ සුවය ආස්වාදය යලි යලිත් ලැබීමේ කැමැත්තක් ආසාවක් නන්දි රාගත සහගතා සිතක් තියෙනවා මෝහය නැති වෙනවා මානෙ නැති වුණාම මැනීම නැති වුණාම ප්‍රිය බවට නොඇලුණාම අප්‍රිය බවට නොගැටුණාම එතකොට මෝහය නැති වෙනවා ඒක තමයි කිව්වේ වීතරාගී වීතදේශී වීතමෝහි වුණාම මොකද වෙන්නේ මෝහය සහ මුලින්ම නැති වෙනවා මොකද්ද මොකද්ද ඔ හැම වෙලේම මම මැද තියලා කූණයක් ගහලා මොනවා හරි මැන්නනම් මොකද්ද මතුවෙන්නේ මානේ අස්මිමානේ මම කියන තැන ඉඳලා ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති මම මැද තියලා මැන්නොත් සංසන්දනය කළොත් අස්මිමානේ එන්නේ මගේ කැමැත්ත මැද තිබ්බොත් දැන් මම කියන වචනෙමයි මඤ්ඤතාව මමත්වය ධම්මතාවය අස්මිමානිය කියන එකමයි අත්ත කියන්නේ ඒකට සාවචනයක් දැන් අස්මිමානිය කියන එකේ තියෙනවා නිච්ච සුඛාත්ථ තුනම නිච්ච සුඛාත්ථ තුනේම එකතුව අස්මිමානිය හැම මිනිහම මනින්නේ අර අර කොසල් රජුරන්ට අර මල්ලිකා දේවිය අර ලොකු ප්‍රශ්නයක් කතා කළා මොකද්ද සූත්‍රයක් කිව්වනේ මොකක් ගැනද මේ කිව්වේ අස්මිමානිය ගැන දැන් හැම මිනිහෙක්ම කොච්චර කොහොම කිව්වත් කාටද වැඩිම ආදරේ ඈ තමන්ට ඒක තමයි අර කොසල් රජුරෝයි අර බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නේ අහන්න ගිය මල්ලිකා දේවියයි කොසල් රජුරු හිටුව මල්ලිකා දේවිය එයාටත් වඩා මට රජුරන්ට ආදරේ කියලා නමුත් බුදුහාමුදුරුවෝ කිව්වා එහෙම එකක් නැහැ මොකක් ඒකට භාවිතා බහුලී කතා තමයි ආනපාන සති සමාධි වෙනම එකක් නැහැ ඔක්කොම ප්‍රශ්නේ දැන් මෙහෙමයි. තමන්ට කැමති විතරක් නෙමේ. තමන් දෘෂ්ටිගත වෙලා ආකල්ප වෙලා තමන් යම් කෝවක් හදාගෙන තියෙනවා. ඒ කෝව එහෙම නැත්නම් තමන් රෝදයක් හදාගෙන තියෙනවා. මේ රෝදෙට අර රෝදෙ ගැළපෙන්නේ නැහැ. ඒකනේ අර යාදක නොරත් රත කිව්වේ මොකද? ඒ රෝදෙට මේ රෝදෙ ගැළපෙන්නේ නැහැ. රෝද බකල් ගන්නවා ඒකයි වෙන්නේ ඔව් ආයි වෙන්නේ දැන් එක්කෙනෙක්ගේ මැනීම එකක් එක රෝදයක් ඒකට 100%ක් ගැලපෙන රෝදයක් අනික එක්කෙනාගේ නැහැ එතකොට යා දෙක නොරතරත වෙනවා මේකමයි හැම තිස්සෙම හැම වෙලාවෙකම එතකොට අපි බැරි වෙලාවත් ඉවසුවොත් විමසුවොත් ආනපාන සති සමාධියෙහි පීතියොත් මොකද වෙන්නේ? ගැටුමක් නැහැ. ඇලීමකුත් නැහැ. අන්තයකුත් නැහැ. අන්තවාදී අන්තගාමී බව නැති වෙලා උපේක්ඛාසිත ක්‍රමානුකූලව පූර්ණය වෙනවා. ඊවසන්නට පුරුදු වෙනවා. අනිත් පුද්ගලයාත් ඒ පුද්ගලයාගේ මානයක් මිම්මක් ප්‍රිය බවක් තියෙනවා. දැන් අර දූරියන් උදාහරණය. දැන් දූරියන් ගෙඩියක් තියෙනවා. එක්කෙනෙක් 100%ක් අමෘතය වගේ මේ දූරියන් ගෙඩිය පිළිබඳව දෘෂ්ටිගත වෙලා ආකල්ප වෙලා මේක විතර ප්‍රිය දෙයක් නැහැ. ඒ ගෙදරම භාර්යාව මහත්ය දූරියන් කන්න කැමති. භාර්යාවට වමන යන තරම් අප්‍රියයි දූරියන්. දැන් දෙන්නම හිතන්නේ මනින්නේ මේ මොහක නරක වරද කියලාද? දූරියන් ගෙඩිය. දූරියන් ගෙඩිය අහිංසකයි. පාට දෙකක් නෑ, වර්ණ දෙකක් නෑ, රස දෙකක් නෑ, ගඳ දෙකක් නෑ, කිසි දෙයක් නෑ. දූරියන් ටී ගෙඩිය තියෙන්නේ එක පාටයි, එක වර්ණයි, එක ගඳයි, එක රසයි, එක සුවඳයි, එක දෙයයි. කාගෙද වරද තියෙන්නේ? අර දෙන්නගේ. හැබැයි තමන්ගේ වරද දකින්න පුළුවන්ද කාටවත්? දකින්නෙම නෑ. ඒ මොකද අරමාන්‍ය අස්මිමානය කිව ඔන්න ඕක. ඔන්න අස්මිමානය හොඳට පැහැදිලි දෙෙන. ඕක තමා මේ ලෝකේ ඔය සියලු ගැටුම්වලට, ඔය සියලු රාගයට, දවේශයට, මෝහයට හේතුව මොකද? තමන්ගේ මැනීම, කෝදුව, මිම්ම වැරදි නිසා. තමන්ගේ කෝදුව මිම්මමානය වැරදි බව හිතන්න කවුරුවක්කත් කැමති නෑ. පෘථග්ජන අසුතුවත් පුද්ගලයෝ මම කියන එක විතරයි හරි, මගේ දෙයියෝ විතරයි දෙයියෝ, මගේ ආගම විතරයි ආගම, වෙන එකක් නෑ. මගේ ධර්මය විතරයි ධර්මය. ඒකම නිහිතන්නේ. මගේ දෙයියෝ විතරයි දෙයියෝ. අනිත් දෙයියෝ දෙයියෝ නෙමෙයි. ඔව් අන්න එහෙමමයි කියන්නේ. ඔව් ඒකමයි මේ වෙලා තියෙන්නේ. ඔය ඔක්කොම මොකද ඇති වුණේ? අර තමන්ගේ වැරදි මානය, කෝදුව, මිම්ම තමන් තුළ දිගටම පවත්වාගෙන යනවා. අර වැරදි සේ. ඒකනේ අර දිට්ටි ගතන්, දිට්ටි ගහනන්, දිට්ටි කාන්තරන්, දිට්ටි විසුකන්, දිට්ටි සංයෝජන කියලා කිව්වේ. වෙන මොකක්වත් නෙමෙයි. මේ අස්මිමානයක් සියලුම පෘථග්ජන පුද්ගලයෝ ආර්ය තත්ත්වයට පත්වෙන තුරු, දසනේන සම්පන්න වෙන තුරු අස්මිමානය තේරුම් ගන්න බෑ. අස්මිමානය හැබැයි අයින් වෙන්නේ නෑ. අස්මිමානය තේරුම් ගන්නවා. අස්මිමානය පූර්ණ වශයෙන් අයින් වෙන්නේ කවදද? අරහත් ඵලයට පත් වුණ දවසේ. නමුත් සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ මේ අස්මිමානය පිළිබඳව යම් දැනුමක් තියෙනවා. මානය පිළිබඳව දැකලා ඒකෙන් අපි ඉවසලා විමසලා අර සේක උපේක්ඛාවෙන් කටයුතු කරන්න පුරුදු වෙනවා. පල්ලංකං ආභූජිත්වා කිව්වෙත් ඒකමයි. නෑ නෑ, සෝවාන් පුද්ගලයාට නැති වෙන්නේ අර සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස තියෙන මේ වැරදි මැනීම් තුන විතරයි. ඒ දැට්ටි වැරදි දැක්ම, දෘෂ්ටි, ආකල්ප තුනක් තමයි සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස. ඒ තුනෙන් තමයි මේ පෘථග්ජන සියලුම ලෝකයා සංසාර ගමනට, රිය ගමනට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැඳෙන්නේ. ඒත් නෑ, ක්‍රමානුකූල ආනපාන සති සමාධිය වඩනකොට පේනවනම් ඒවලම අයින් කරන්න පුළුවන්. ටික ටික ක්‍රමානුකූල පෙනි පෙනි ඒ වෙලාවෙම අත්තරිනවා. මාර්ගයයි පේන්නේ, පාර පේන්නේ, පාර විවෘත වෙනවා. මග්ගේ මග්ග ඥාන දර්ශනේ ලැබෙනවා. එතකොට ආයුතු පාර සහ නොආයුතු පාර කියන එක එයාට පැහැෙනවා, තේරෙනවා. ඔව්, අර ඝන සංඥාව, දුව සංඥාව, නිච්ච සුඛාත්ත සියලු දේ අර පටිකූල මනසිකාරයනුත්, ධාතු මනසිකාරයනුත් විශේෂයෙන් නවසීවතික මනසිකාරයනුත් ඔය ඔන්න ඔය ඔය ටික තමා නැතිවෙන්. දැම් පටිකූල මනසිකාරය අසුභානු අසුභ භාවනාවක් හෝ පිළිකුල් භාවනාවක් එහෙම නෙමේ. මේක ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න තියෙන නිවැරදි භාවනාව. මෙ කුලකයක් කොටස් තිස් දෙකක්. කුලක කියන්නේ වීජ ගණිත රේඛ ගණිතයේ තියෙන මොකද්ද කොටස්. කොටස් 32ක් අපි එකතු කරගෙන හදාගත්ත කුලකයක්. පටියකින් බැඳලා ගෝණියක් දෙපැත්තෙන් ධාන්‍ය වර්ග 32ක් දාලා බැඳගත්ත ගෝණියක් වගේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව. අපි දැන් ඒකට තමයි ප්‍රියයි වස්සනයි හොඳයි මනාපයි කියලා ඇලෙන්නේ. ඒකට තමයි අපි විරුද්ධ වෙන්නේ තරහකාරයෝ වෛරකාරයෝ ක්‍රෝධකාරයෝ කියලා නඩු කියන්නේ ශාප කරන්නේ ඔක්කොම මේ කොටස් 32 ඇත්ත ඇති ඇති දැනගත්තාම අර ඝන සංඥාව දුව සංඥාව දුරු වුණාම අර නිච්ච සුඛාත්ත අයින් වෙලා අනිච්ච දුක්ඛ නැත්ත මෙහි කරන්න පුළුවන්. ඒකටයි පටික්කුල මනසිකාරයේ ඒකටයි ධාතු මනසිකාරයේ ඒකටයි නවසීවතික මනසිකාරයේ අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව මේක පිළිකුල් භාවනාවක් එහෙම නෙමෙයි අසුභ භාවනාවක්ුත් නෙමෙයි. දැන් ඔය පටික්කුල මනසිකාරය කියන එක කෙලින්ම පරිවර්තනය කළා පිළිකුල් භාවන. සම්පූර්ණයෙන්ම වැරදි. පිළිකුල කියන්නේ ද්වේෂය. අපි යම පිළිකුල් කරන්නේ එතන ද්වේෂයක් තියෙනවා. දේශාගත වූ සිතක් තියෙනවා. ඒක අර නොදැන අර විදිහට කරන පිස්සු හැදෙන එක හැදෙනවා. ආනපාන සති සමාධියම කරන්න ඕන. අසඤ්ඤ තත්වයට විසඤ්ඤ තත්වයටම යනවා. ඔව් 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 ඒ බුද්ධ කාලෙත් ඔය වැරදි පැත්තට ගියලා එක පාට ඒ වෙලා තියෙනවා. දුව සංඥාව තමයි. දුව කියන්නේ හේතු ඵල ඵල හේතු. දුවනවා. එක දිගට හේතුවයි ඵලයයි ඵලයයි හේතුවයි පාත්තකින යනවා. ඒකයි දුව සංඥා. අද්දුව කියන්නේ මොකද? දුව කියන එකේ විරුද්ධ වචනේ අද්දුව. ඒක දුවන්නේ නැහැ. අපි අර හේතු ඵල ඵල හේතු හේතු අයින් කිරීමත් සමග අද්දුව වෙනවා. දුවන කියන්නේ මේ ගමන් කරනවා රිය ගමනට හේතු වෙනවා උපකාර වෙනවා දුව සංඥා. ඒකේ මේ දුවතාවයකුත් තියෙනවා හේතුවයි ඵලයයි ඵලයයි හේතුවයි. හේතුව ඵලයක් වෙනවා ඵලය හේතුවක් වෙනවා හේතුව ඵලයක් වෙනවා ඵලය හේතුවක් වෙනවා. එක දිගටම යනවා. පරම්පරාවක් හැටියට හේතු ඵල ඵල හේතු දිගටම ඉස්සරහට ඇදගෙන යනවා. එකයි දුව සංඥා. ඝන සංඥාව අර සත්වයක් පුද්ගලයෙක් හැටියට අර නිච්චසේ සුඛසේ අත්තසේ අපි වැරදියට දකිනවා තීරණය කරනවා මනිනවා. උපේක්ඛාසිත අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව නිබ්බිදා බව නොබැඳෙන බව විරාගය නිරෝධය පටිඤ්ඤසග්ග බව ඒක නිවනමයි ඒක විමුක්තියමයි ඒක නොබැඳීමමයි. අපි බැඳුනොත් තමයි අර ඈඳෙන්නේ. බැඳුන් නැත්නම් නිදහස් වෙනවා ඒක විමුක්තිය. අපිට දැන් මේ නිදහස්ව නිවහල්ව කල්පනා කරන්න හිතන්න බැරි ඇයි? අපිව මේ ආගමෙන් බැඳලා තියලා තියෙනවා. ඈඳලා තියලා තියෙනවා. අපේ බ්‍රේන් බොෂ් කරලා තියෙනවා. ඒකින්ද අපිට දැන් අපිට කීයටවත් වෙන ආගමක් ගැන හෝ වෙන ආගමක කියන දෙයක් ගැන හෝ නිදහස්ව නිවහල්ව හිතන්න බෑ. අපි කොහෙන්ද බැඳලා තියෙන්නේ? මේ යම් ආකාරයක පොඩි කාලේ ඉඳන් උගන්නපු ඉගෙනගත්ත දේවල් වලින්. දැන් අපි මේ හුඟක් දේවල් අපි හිතමුකෝ අර වලව්වක ඉහළ කුලයක පුද්ගලයෙක් කියලා. ඒ පුද්ගලයාට හිතන්න පුළුවන් කොහොමද? මං ඉහළ කුලයක මං මොකක් හරි ඒ වගේ අර කුලමානය වලව්මානය ඒකෙන් එහාට ඒ මිනිහට හිතන්න බෑ. දැන් එක පාට අර ඊන කුලේ ගමිනියක් ආවම අර පුද්ගලයාගේ මානිය මැනීම මේක මිනිහෙක් දැන් පොදුවේ මිනිහෙක් හැටියට සර්ව සාධාරණ හිතන්න පුළුවන්ද? බෑ. ඒකටත් වඩා දැන් අපි කල්පනා කරමු දේශපාලන පක්ෂ දෙක. අපි බඳිනවද නැද්ද? ඈ මේ ආගමට බඳින්න වගේ බෞද්ධයෝ කියලා අපි වෙනම බැඳලා තියෙනවා. දේශපාලන පක්ෂ වෙනම බැඳලා තියෙනවා. කුලය වෙනම බැඳලා තියෙනවා. ජාතිය වෙනම බැඳලා තියෙනවා. අපි සිංහල අර මිනිස්සු දෙමළ. මේවා හරිද? මේවා නිදහස් නිවහල් කටයුතු කරන්න බාධකද උපකාරද? මොකක්? මජ්ඣිමා කියන්නේ ඔය සියලු බැම්මි වලින් සියලු මත්වීම් වලින් සියලු බැම්මි වලින් මිදී නිදහස් වීම. නිදහස්ව නිවහල්ව සියලු බැම්මි වලින් මිදී නිදහස්ව කල්පනා කරන්න පුළුවන් නම් විමුක්ති ඥාන දර්ශනපත් වෙන්න පුළුවන්. ඒක මජ්ඣිමා පටිපදා. ඈ නෑ, අනාගාමී ගන්ධබ්බ පුද්ගලයෙකුට විතරක් නෙමේ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෙක්ගෙන් පස්සේ සෝතාපන්න සකදාගාමී මාර්ගඵල අනාගාමී මාර්ගඵල අරහත් මාර්ගඵල කිසිම පුද්ගලයෙකුට අනුන් දෙන පිනෙන් හෝ අනුන් අනුමෝදන් කරන පිනෙන් ශේෂයක්වත් ගන්නෙත් නෑ, වැඩකුත් නෑ, අවශ්‍යත් නෑ. පින කිසිසේත් තුට්ටුවක්වත් බාධකයක් මිසක් වටින්නේ නැහැ ඒ සෝතාපන්න ඵලයෙන් පස්සේ පුද්ගලයෙකුට. හැබැයි දැන් මෙහෙමයි, තමන් ණය වෙලා තියෙනවනම් ඒක ගෙවන්න පින් අනුමෝදන් කරන්න. මේක දෙපැත්තක්. දැන් අපි දැන් මියපරලොව ගියානම් කෙනෙක් ඒ ණයෙන් මිදී නිදහස් වෙන්නේ කොහොමද? පින් අනුමෝදන් කළා. ඒ පුද්ගලයා සෝතාපන්න වුණත් අරහත් වුණත් අපි ණයනම් අපි ඒ ණයෙන් මිදෙන්න මොකද කරන්න ඕන? පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුම. ඒගොල්ලෝ ගන්න දන්නවද කියන නොගන්නවද කියන එක අපේ වැඩක්, අපේ බැලීමක්, අපිට අවශ්‍ය නැහැ. අපි ණයෙන් මිදී නිදහස් වෙන්නයි මේ පින් දුන්නේ, පින් පැවරුවේ, පින් අනුමෝදන් කළේ. මේක මේ හොඳට තේරුම් ගන්න ඕන. හදයන් පුනාති පුඤ්ඤා නැතුව දැන් මේ පින කියන එකත් බෞද්ධයාට සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්, වැරදි චිත්‍රයක් තමයි පින කියන එක මවල පෙන්වලා තියෙන්නේ. මොකද්ද මොකද්ද? සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයෙකුට ඔව් මාර්යාගේ උතාරයට අහු වෙනවා. දැන් මුගලන් හාමුදුරුවෝ සෝතාපන්න සකදාගාමී අනාගාමී අරහත් වුණා. මාර්යාගේ උතාරයට අහු වුණාද නැද්ද? ඈ ඇහිලා ගැහුවද නැද්ද? ඒක මගඵල ලැබුවයි කියලා නෑ. කරපු යම් කර්මයක් තියෙනවා නම් පස්සේ ආපහු තමන් පස්සේ එනවා. වැය කරන්න තියෙනවා නම් ඒ වැය කරන්න තියෙන අවස්ථාවට ඒක කොහේ වුණත් වෙනවා. දැන් තව එක අරහතුන් වහන්සේ කෙනෙක් ගැන ත්‍රිපිටකේ තියෙනවා, හැමදාම පිණ්ඩපාත යනවා. මිනිස්සු බෙදනවා හැමදාම. පාත්‍රය බැලුවහම අතෙන්ට ගිහිල්ලා මොකෝ අම්ම නැහැ. ඒ මොකද්ද? ඒ කම්මා ආවරණය. අරහතුනයි කියලා කම්මා ආවරණ නැති වෙන්නේ නැහැ. ඉතින් ඈ ඔව් දැන් අඟුලිමාල හාමුදුරුවොත් ඒ කරපු කර්ම ආපහු වෙනවා. එළියට බැස්සොත් කොහේ හරි නැති ගහක දරාත්තක්වත් වැදිලා ඔළුව පලාගෙන ලේ හලාගෙන ඉන්නේ. එක කොල්ල කොහේ හරි ගහන ගලක් වැදිලා එනවා. ඒක ඒක කම්මාවරණය. අරහත් උනේ. අරහත් උනායි කියලා ඒ කරපු වේවා වැය කරන්න තියෙන කොටස තව වැය කරන්න තියෙනවා. සෝතාපන්න උනායි කියලා එහෙම එකක් නැහැ. සකදාගාමි උනායි කියලා එහෙම එකක් නැහැ. අනාගාමි උනායි කියලා එහෙම එකක් නැහැ. හොඳ නරක දෙකම එහෙමයි. වැය කරන්න වෙනවා. පින්පව් දෙකම වැය කරන්න වෙනවා. ඔව් ඒකත් එයාටත් වෙනවා. එයාටත් දැන් එයා අරහත්ත්වයට පත් වුණාට පස්සේ අර ගොනෙක් කන්නේ ලැමරුවේ. ඈ ඒක කිව්වේ විරත් චිත්තේ ආයතිකේ භාස්මින්. ඒක මේ කරගත යුතු කරුණු තුනක් නේ. අතීත අර කර්ම බීජ අයින් කරන්න ඕන කීනම් පුරාණං, අලුතෙන් කර්ම බීජ සකස් කිරීම නවත්තන්න ඕන නවන්නත්ති සම්බා, කර්ම බීජ සකස් කරන මේ ආයතනික රටාව අයින් කරන්න ඕන. ඒක වෙන කතාවක්. මේක වෙන කතාව පටලව ගන්න එපා. ඒ මේ මගඵල ලබන්නට උපකාර වන මාර්ගය විග්‍රහ කළේ. මාර්ගයේදී කරගත යුතු සංවර සංසිඳීම සම්මා විග්‍රහ කළේ. මාර්ගයේ වුණාට පස්සේ වැය කරන්න තියෙනව තව කොටසක්. ඒක වෙන එකක්. කොච්චරම අතීතයේ පව් කළා තිබුණත් ආනන්තරික පාපකර්මයක් කරලා නැත්නම් මේ ජීවිත කාලය තුළ ඕනෑම කෙනෙකුට මගඵල ලබන්නට අරහත් වෙන්නට මේ ජීවිත කාලය තුළ පුළුවන්. සෝතාපන්න වෙන්න අනිවාර්යෙන් පුළුවන්. මොකද්ද කරගන්න නොකළ යුත්තේ? ආනන්තරික පාපකර්මය. ආනන්තරික පාපකර්මයක් ඉපදුන දවසේ ඉඳලා මේ වෙනකම් කරලා තියෙනවා නම් ඒ නිවන, ඒ මගඵල එතනින්ම වැහෙනවා. එතනින්ම වැහෙනවා. ඉතින් ඒක නිසා මේ ආනන්තරික පාප කර්ම කියන්නේ අන් අන්තරිකයි. අතරක් නැතුවම ඒ පාපය කළ මොහොතේ පටන් ඒකේ වේගය, ඒ පාපේ බලය, ශක්තිය ඉවර වෙන තාක්කල් ඒක පල විපාක දීලා නිවන වහනවා ඔළුව උස්සන්න බැරි වෙන විදියට. නිවන් දකින්න බැරි කරනවා නෙමෙයි. දැන් මුගලන් හාමුදුරුවෝ ආනන්තරික පාපයක් කළා. හැබැයි ඒ පුද්ගලයාට ඒක ගෙවන්න වුණා. මුගලන් හාමුදුරුවෝ කල්ප ගානක් ගෙවලා ගෙවලා ඊට පස්සේ ඒ ගෙවලා ඉවර වෙලා යනකොට දැන් මේ එයා ඒ ආනන්තරික පාප කර්මය කරන්න ඉස්සෙල්ලා මේ අගසව් වෙන්න, අග්‍රශ්‍රාවකයෙක් වෙන්න අවශ්‍ය සියලුම කරුණු සම්පූර්ණ කරලා තිබුණා. ඊට පස්සේ දැන් ගෞතම බුදුහාමුදුරුවෝ බුදු වුණා. අර හිටියේ අපාය. හැබැයි දැන් ගෞතම බුදුහාමුදුරුවන්ගේ අග්‍රශ්‍රාවකයෙක් වෙන්න බෑනේ. ඒක නිසා අපායින්දමයි ආවේ. ඒකින්ද මොකද්ද අර පාට? අපායින්දම මේ ගිනි දැල් වලින් පිච්චිච්ච පාට තිබුණේ. ඒකත් එක්කමයි ආවේ. ඒ කර්මයක් එක්කමයි ආවේ. ඇවිල්ලා අරහත් වුණා, අගසව් වුණා. නමුත් පාපේ ඉතිරි කොටස වැය කරන්න ඉතුරු වුණා, වැය කළා නැති වුණා. කවදා හරි ඒක වැය කරන්න වෙනවා. ඔව් ඒවා යම් යම් ආකාරයට යම් යම් දේවල් වැය කරනවා කියන්නේ ජීවත් වෙනවා කියන්නේ මොහොතක් හරි විනාඩියක් හරි මොකද වැය කරනවා. මොකද්ද මොකද්ද? ඔව් කවුද කියන්නේ? ඒක වැරදි කතාවක්. මේ චුන්ද සූකරයි චුන්ද මාරක පුත්ත කවුද? චුන්ද කම්මාර පුත්තයි පටලවාගෙන. ඈ පටලවාගෙන දැන් යා ඊට ඉස්සෙල්ලා මැරුණා. බුදුහාමුදුරුව පිරිනිවන් පාන්න ඉස්සෙල්ලා චුන්ද දූකර මැරුණා. අර ඌර මැරෙනා වගේ කෑගහ මැරුණා කියලා ත්‍රිපිටකේ තියෙන්නේ. මේ මේ වෙන එක්කෙනෙක්. එයා චුන්ද. චුන්ද කියලා මිනිස්සු ලංකාවේ හිටියා ඒ කාලේ හරියට. හතු හතු සූකර මැද්දේ. සූකර මැද්දේ කියන්නේ හතක් මේ ලංකාවේ තියෙනවා හතු තේනවා. අර ඌරු පැටියෙක් හැම ගහපු ඌරු පැටියෙක් වගේ ස්වභාවයේ ස්වરૂපය. ඒක ඇතුලේ තියෙන මස් ගුලියක් වගේ යම් ශක්තිය. ඒක අදි පෝෂණික පෝෂණයක් තියෙන ශක්තියක් තියෙන හත්තක්. ඒ හත්ත අර සාරයේ මැද්දේ අරගෙන ව්‍යංජනයක් හදලා බුදුහාමුදුරන්ට දුන්නා. සූකර අර චුන්ද කම්මාර පුත්ත සූකර මැද්දේ පිළිගන්නවා. ඒකයි මේක වෙන කතාවක්. අරකයි මේකයි පටලවාගෙන ඕක තමයි අඥානකම නොදන්නකම කියන්නේ. හම්බෙගමුයි ඇතිලි වැවයි අතර තමයි ඔය 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 චුන්ද කම්මාර පුත්ත හිටියේ. දැන් ඔය බුත්තලි ඉඳන් හඳපානගල පහු කරලා ඇතිලි වැවින් හම්බෙගමුවට ආවා. හම්බෙගමුවෙන් තමයි වේලියෝෙන් ගඟෙන් එගොඩ වෙලා කල්තොට හරහා බුදුගලට ගියේ. එතෙන්දි තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. අදත් ඔය ඇතිලි වැවයි හම්බෙගමුවයි අතර ලොකු ඔය ඔය කියන චුන්ද කම්මාර පුත්ත හිටිය ප්‍රදේශයේ කැලේ මැද විශාල ගල්වලින් නිර්මිත බුදුහාමුදුරන්ට එදා වැඩවාසය කරන්න ඒ කාලේම හදා දීපු විහාර ආරාම සංකීර්ණයක් තියෙනවා මහ කැලේ මැද. අදත් ওই පාරේ යන කෙනෙකුට කැලේ මැද මුවා දකින්න පුළුවන්. ඒ වගේම ඒ කිට්ටුවම දෙවුරම් මෙහෙරකුත් තියෙනවා. දැන් ওই තනමල් විලට පොඩ්ඩක් එහායින් දෙවුරම් මෙහෙරක් අදත් තියෙනවා. යුර්තල දැනුත් අදත් ගහලා තියෙනවා තනමල් විලෙන් කිලෝමීටර් භාගයක් විතර යනකොට පාරෙන් අනිත් පැත්තේ දෙවුරම් බෙහෙර කියලා. එතනත් ගල් කණු චෛත්‍ය නටමුන් විශාල වශයෙන් තියෙනවා. අක්කර ගානක පැතිරිච්ච තනමල් විලෙන් මේ හම්බන්තොට පැත්තට පොඩ්ඩක් දුර යනකොට මොනරාගල කිලෝමීටර් ගානක් නැහැ කිලෝමීටර් භාගයක් තුන් කාලක් මොනරාගලේ හම්බන්තොට මායිමේ තමයි දෙවුරම් බෙහෙර තියෙන්නේ. ඔව් ඒකත් ඇත්ත. ඒ වගේ දේවල් වැඩි දුරක් යන්න බෑ ඇවිදින්න බැරි වෙනවා. බැරි වුණා කොන්දේ අමාරුවක් ඇති වුණා. මොකක් හෝ කර්ම ශක්තියක් වැය කරන්න තිබුණා. ඒකයි ඒක ඉතින් පස්සෙනේ මේ ලුණුගම් බෙහෙර උනේ. ඔය පැත්තෙන්නේ ලුණු දුන්නේ ඔය ඒ කාලේ රජ කාලේ ලුණු දුන්නේ කොතනින්ද? ඔය හම්බන්තොට ලුණුගම්. ඒකයි ලුණුගම් බෙහෙර උනේ. ඒක පස්සේ ඉස්සරත් ඕක ලුණුගම් තිබුණා. ලුණුගමේ වෙහෙරක් හදලා තිබුණා. ඔය හම්බන්තොට ඉඳන් ලුණුගම තිබුණා. පන්සල තියෙන තනමල්ලි ලුණුගම් බෙහෙරින් දැන් තව කිලෝමීටර් 10ක් විතර තනමල්ලි පැත්තට. ඔය අතීතේ තියෙන්නේ නැති කොයි කාලේ හරි. නමුත් බුදුහාමුදුරන් කාලෙ නෙමෙයි ඊට හුඟක් කල්ප ගානකට අතීතේ. ඔය නුවරඑළිය මුදුනේත් මූදක් තිබුණයි කියනවනේ. මේක මේ තට්ටු උඩ යනවා පහළ යනවා. මේ තල මේ මේවා ප්ලේට්ස් උඩ යනවා පහළ යනවා. හැමදාම එක විදිහට තියෙන්නේ. දැන් මේ ලංකාව කියන මේ සිව්හෙලය ඒ කාලේ මේ වගේ සිය ගුණයක් ලොකු රටක්. නමුත් අද 100න් එකයි ඉතුරු වෙලා තියෙන්නේ. මොකද උනේ? භූමිකම්පා වෙලා ප්ලේට්ස් ඔක්කොම මේවා වෙලා මුදයටට ගියා. අදත් ඔය දවස ගානේ භූමිකම්පා වෙන්නේ ඔය ප්ලේට්ස් වල යම් යම් දේවල් වෙනස් වෙනවා. මතු වෙනවා යට යනවා. ඔව්. දැන් ඔය ටොලමි සිටියම ඇඳ කාලේ ලංකාව මැඩගස්කරයට යනකම් එකම බිම. ඒ බුදුහාමුදුරන්ට පස්සේ කාලේනේ. ඊට පස්සේ ඔය කඩින් පොතේ තියෙනවා ජම්බුද්දීපේ පොතේ තියෙනවා ගම් 114000ක් ඔය එක්තරා විහාරමාදේවිය ගොඩ ගහගෙන ආපු සුනාමියට ගම් 114000ක් මෙහෙළබිමින් මුදුවත් වුණා කියලා. ඒ කියන්නේ ඔය කුඩා රාවණා මහ රාවණා මේ පැත්ත ඔක්කොම ඔය ජම්බුද්දීපේ ඔය බුදුහාමුදුරුවෝ ඉන්නත් කලින් මේ ඉඳන් බුදුහාමුදුරුවෝ ජීවත් වුණාට පස්සේ විහාරමාදේවිය ඒ කාලෙත් ගොඩබිම ඒ කාලෙත් රට ඒ කාලේ ඔය ගංගවල් පහ අර ගංගා පෙයියාලේ තියෙන ගංගවල් පහ උංගල් ලොකු ගංගවල් කොච්චර දුර තව යන්නත්ද කුඹුක්ගඟ තවත් කිලෝමීටර් 100ක් හමාරක් යන්න ඇති හැඩ ඔය කුඹුක්ගඟ ගල ඔය ඒ වගේම මැණික් ගඟ කිරිඳි ඔය තවත් කිලෝමීටර් 100ක් විතර එහාට යන්න ඇති නමුත් දැන් අර මූදට යට වෙලා මූදට බිලි වුණා ගම්මාන ඔක්කොම මොකද්ද ඔව් ඒ තරහ ඊට පස්සේ ඇයි මේ අලුතෙන් ආවේ තරහ නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා කාගාවද තමන්ගාව මේ තරහ නිච්ච වෙලා තියෙනකන් නැවත අර වය අර උපාදු වය අර අලුතෙන් උපදිනවා ඒක නිබ්බිදා වෙනකන් එහෙමනම් අනිච්ච අනුපස්සනා කළා නිච්ච සංඥාව දුක්ඛ අනුපස්සනා කළා සුඛ සංඥාව අනත්ත අනුපස්සනා කළා අත්ථ සංඥාව මෙනෙහි කළාම අනිච්ච අනුපස්සනා මරණසුතිය මරණානුසුතිය වැද්දාම නිබ්බිදා වෙනවා එතකන් නිබ්බිදා වෙනකන් නිබ්බින්දති වෙනකන් ඒක කරන්න ඕන තමන්ගේ හිත පිරිසිදු වෙනවා අර නිච්ච බව සුඛ බව අත්ථ බව හිතෙන් අයින් වෙනවා අර තරහ මිනි නිච්ච වෙලා තියෙනවා ඒ වගේම අර රාගය නිච්ච වෙලා තියෙනවා අර මානිය නිච්ච වෙලාදී ඒක අයින් කරන්නයි මේ කරන්නේ ඒකයි මරණානුස්සතිය රාගයක් ආවමත් අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිච්ච සුඛ අත්ත අයින් කරන්න ඕන ද්වේෂයක් ආවමත් ඊට පස්සේ සමතේටපත් කළායි කරන්න ඕන දැන් රාගයක් ආවම මුලින්ම ගත යුත්තේ අසුභානුස්සතිය ද්වේෂයක් ආවම මුලින්ම ගත යුත්තේ මෙත්තානුස්සතිය කලවම් කරගත්තොත් හරියන්නේ ඒක සමතේට පත් කර ගත්ත ගමයි යදිදම් සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටි නිසග්ග කරන්න මනුරානුසුතිය බුද්ධානුසුතිය වඩන්න ඕන. ඒකමයි ඒ ක්‍රමය. ඒකමයි ආනපාන සතිය ක්‍රමය. මේකමයි ආනපාන සතිය දැනගත යුතු අනුගමනය කළ යුතු නියම නිවැරදි පිළිවෙත චතුරා රක්කා. සතර අනුස්සති. හතරාජ පට්ඨානේ වැඩෙන්නෙම සතර අනුස්සතිය. කොහේ ගෙවයිද කියන්න බෑ. සතර අපාය නොයෙකුත් තිරිසන් අපායත් ගෙවන්න පුළුවන්. මිනිස්සු ජීවිතේ තුර බෑ සතර අපායම. ඔව් ඒක තියෙනවා. ආකුප්පා පරිකුප්පා අතේ කිච්චේ කියලා හතර අපායටම යනවා මැරෙන මොහොතේ. ආයි මිනිස් ලෝකෙක තිරස් මේ කියන්නේ සිරස්ව ඉන්න බෑ. ඒ කියන්නේ මේ ආනන්තරික පාප කර්මයක් කිරීම ඒ පාපය ගෙවලා ඉවර වෙනකන් ඔළුව උස්සන්න බෑ තිරස්චීන සිරස්චීන වෙන්න බෑ සිරස්ව මනස හිටින්නේ ඒක වැහෙනවා ඒකයි වෙන්නේ ඒක ගෙවලා ඉවර වෙනකන් එක්ක භූත එක්ක පේත එක්ක නිරය එක්ක තිරිසන් බොහෝ දුරට වෙන්නේ තිරිසන් තමයි ඒක පොත් ගුරුකොට ගරුකොට යම් කිසි කෙනෙක් වැරදියට ධර්මය අධර්මය කළා නම් ආචින්න දේශනාව අනාචින්න දේශනාව කළා නම් එහෙම ලියලා තිබ්බනම් ඒ පුද්ගලයාත් කොච්චර මා සමනෝ ගරුති කියලා අපි අද සම්මතයෙන් ආගමේ ගරුකොට සමනෙක් කියලා හෙදුවත් ඒ පුද්ගලයාත් අද ඉන්නේ සතර අපායයි. වෙන මේ නවතින්නේ නැහැ. හැබැයි අපි අදත් වඳිනවා, පුදනවා, ගරු කරනවා පොත්වලට ඔය ඔක්කොම. දැන් බුදුගෝසා හාමුදුරන්ගේ පොත්වලටත් කොච්චර හාමුදුරුවෝ වඳිනවා පුදනවාද අනුබුද්ධ කියලාම ලිව්වනේ. නමුත් අපායේ ඉන්න පුද්ගලයෙකුට ඒ පොත් ගරුකොට ගුරුකොට ලියපු අයත් ඒ තත්ත්වයම තමයි. හතර අපායෙම තමයි ගියේ. නමුත් අද අපේ බුද්ධාගමේ පාසල්වල, දහම් පාසල්වල බොහොම ගරුකොට ගුරුකොට ඒ පොත් ලියපු පුද්ගලයෝ තවත් සලකනවා. අපායින් අයට දැන් හොඳට අපි වඳිනවා. ඔව්, අනිත් අයටත් අපායට යන්න හදලා පරත්ත තාපන. තමනුත් අපාය ගියා අත්ත තාපන. මේකයි උනේ. තව එක්කෙනෙක්ව හරි වැරදි ධර්මයක් කියලා අපායට යවුවනම් මොකද වෙන්නේ? තමන්ට සිය පාරක් අපාය යන්න වෙනවා. එක පාරක් නෙමෙයි. ඒ පොත ලිව්වන ඒ පොතෙන් තව පරම්පරා ගණනක් වැරදි ධර්මයේ ඉගෙනගෙන වැරදි ධර්මයේ වැරදි මාර්ගයට ගිහිල්ලා වැරදි භාවනාවක් කළා, වැරදි ධානයක් ලැබලා වැරදි තැනකට ගියානම් මොකද වෙන්නේ? ඒ කරන හැම වෙලාවකටම අර පුද්ගලයාටත් යනවා. දැන් මේක උදාහරණයක් තියෙනවා. දැන් ඔන්න අපි හිතමු බොහොම ලොකුම බලවත්ම ලෝකෙ හිටිය ලොකුම විද්‍යාඥයා මේ පළවෙනි දෙවෙනි ලෝක යුද්ධ කාලේ හොයාගත්ත පරමාණු බෝම්බේ. පරමාණු බෝම්බේ හොයාගත්ත කවුද? හොඳම ඥානවන්තයා, හොඳම විද්‍යාඥයා, හොඳම සූක්ෂම මොළයක් තිබුණ පුද්ගලයා. දැන් එයා මේ පරමාණු බෝම්බේ හදලා ඒ පරමාණු බෝම්බෙන් තමන්ගේ විරුද්ධකාරයෝ මැරුවා. මරලා යුද්ධේ ගියාගත්තා. ඒ පරමාණු බෝම්බේ ඊට පස්සේ එයා හදලා එයා මැරිලා ගියා. එයාගේ වයස ගෙවිලා ගියා. එයා මැරිලා ගියා. අද කවුරු හරි ඊට පස්සේ එයා මැරුණාට පස්සේ ඔය අවුරුදු 100ක් තුල අද කවුරු හරි පරමාණු බෝම්බේ එයාගේ ඒ ටෙක්නික් එක අනුව, විද්‍යාව අනුව ඒ විදිහට පරමාණු බෝම්බයක් හැදලා අද කවහේ හරි කාව හරි මැරුවොත් එයාට පාපයක් කොටසක් යනවද නැද්ද? එයාටත් කොටසක් අයිති වෙනවා. දැන් ඒක දැන් ඒ පරමාණු බෝම්බේ හැදලා මිනිහ අපායට ගියා විතරක් නෙමෙයි, දැන් ඒ අපායෙන් ආයි ගොඩ එන්න බැරි විදිහට දැන් අද ඒ පරමාණු බෝම්බේ ඒ ටෙක්නික් එක ඒ ඉගෙනීම අනුව යම් කිසි කෙනෙක් පරමාණු බෝම්බේ හැදුවා නම් ඒ මිනිහෙක් මැරුවා නම් ඒකෙන් කොටසක් එයාටත් යනවා. දැන් පිනත් අනිත් පැත්ත. දැන් අපි හිතමු කවුරු හරි හොඳ වැඩක් කළා, ලිඳක් හැදුවා පාරායිනේ, මේ වතුර නැති තැනක වතුර බොන්න හොඳ ලස්සනට නිඳක් හදලා හොඳට පින්තාලියක් හදලා ඒ මිනිහා මැරිලා ගියා. දැන් ඒ මිනිහා ඒ හදපු නිඳෙන් තව අවුරුදු 100ක් යනකම් මිනිස්සු පිපාසය සංසිඳව ගන්නවා ඒකෙන් වතුර බීලා. ඒ දැන් ඒ මිනිහා මැරිලා ගිහිල්ලා දැන් අද කවුරු හරි ඒ නිඳෙන් වතුර බීලා පින් දුන්නොත් පින් අනුමෝදන් කළොත් අර පුද්ගලයාට ඒ පින ලැබෙනවා. දෙකම දෙපැත්තම මේ වගේ. ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් මේ බුදුහාමුදුරුව දේශනා කර වදාළ උතුම් නිවන් මාර්ගය විග්‍රහ කරපු, විස්තර කරපු මේ ධර්මය අනිත් පැත්ත ගහලා ආචින්න දේශනා අනාචින්න කළොත්, ධර්මය අධර්මය කළොත්, බුද්ධ භාෂිතය ලපිතය අලපිතය අභාෂිතය කළොත්, ඒක පොතක ලිව්වොත්, ඒක කිව්වොත් ඒකෙන් එක්කෙනෙක් අතරමං කළාට දැන් බුද්ධඝෝෂ හාමුදුරුව අවුරුදු දැනට අවුරුදු 1000කට වැඩි. හැබැයි අදත් කවුරු හරි ඒ විසුද්ධි මාර්ගය ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ පිරිවෙන්වල ළමයින්ට උගන්වලා වැරදි මාර්ග ගිහිල්ලා ඒ පුද්ගලයා බැරි වෙලාවත් වැරදි තැනකට ගියොත් කවුද වග කියන්න ඕන? බුදුගෝස හාමුදුරන්ට කොටසක් යනවා. කොටසක් යනවා. ඒකනේ මේ අන්නන්තරිකයි කිව්වේ. ඉතින් බේරෙන්න බෑ දැන්. දැන් තව තව මේකෙන් අර වැරදි තැත්තට යන්න යන්න මිනිස්සු කොටසක් අර යටත් ඒක උරුමයි. ඒක නිසා මේක මේ ධර්මය විකෘති කිරීම ආනන්තරිකම පාප කර්මය. සංඝ බේදයක්ම වෙන එක. අදත් සිද්ධ වෙන්නේ ඒක. අදත් සිද්ධ වෙන්නේ ඒකමයි. එහෙම යන්න බෑ. ජාත සෝතාපන්න පුද්ගලයා නියත සම්බෝධි පරායනයෙන්ම නැවත වැරදි පැත්තකට යන්නේ නෑ. වැරදි අනාර්ය පාරකට, අනාර්ය ධ්‍යානයකට, අනාර්ය මාර්ගයකට, අනාර්ය ප්‍රතිපදාවකට, පිළිවෙතකට යන්නෙම නෑ. යන්නම බෑ. ඒ පුද්ගලයාව කවුද ආරක්ෂා කරන්නේ? ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයෙන් ආරක්ෂා කරන. සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාව තමාගේ ශක්තිය නෙමෙයි ඊට පස්සේ බලපාන්නේ. මොකද ශක්තිය? ධර්මයේ ශක්තිය. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ඒ පුද්ගලයාව බේරගන්නේ, යොමු කරන්නේ, මෙහෙවන්නේ ධර්මයේ ඊට පස්සේ. ඒකනේ බුද්ධ ශක්තියට අනුගත වුණා කියන්නේ. ඊට පස්සේ ඒ පුද්ගලයා වැරදි වැඩක් කරන්න හිතුවත් ඒක කරන්න දෙන්නේ ධර්මයෙන්. ධර්මතාවයෙන් ඒකම වළක්වනවා. ඒකට තමා සමාව ගන්න ඕන. ඒකට තමා සමාව අරගෙන කායේන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්ඡං කමමේ ධම්ම. අච්ඡං කමමේ බුද්ධ, අච්ඡං කමමේ සංඝ. සියලු දේවල් වලින් තමන් දැනගෙන ඕ නොදැන හෝ කළානම් යම් කිසි වරදක් දැන්ුණත් සමාව අරගෙන ඒකෙන් යම් ආකාරයක සාහනයක් බේරීමක් නිදහසක් වෙන්න පුළුවන්. හැබැයි ඒක මිනිසු කරන්නේ නැහැ. මොකද්ද? මානය තියෙනවා. මම කියන දේ මම හිතන එකමයි හරි කියන මිනිසුමයි ආගමේ ඉන්නේ. දෘෂ්ටිගත වෙලා. දුට්ටි ගහන, දුට්ටි ගතන්, දුට්ටි ගහන. ඒ මිනිසුන්ට අපි කිව්වට හරියන්නේ නැහැ. ඒ මිනිසු දැන් මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ ඔන්න ඕකයි. තේරුණාද? මිත්‍යා දෘෂ්ටියයි කියන්නේ අපි හිතන, අපි මනින, අපි කියන එක, අපි ඉගෙන ගත්ත දේ, අපි දැනගත්ත දේ විතරයි හරි. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. නිදහස්ව නිවහල්ව ඇත්ත ඇති හැටියට දකින්න, යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී ලෙස දකින්න හිතන්න පුළුවන් කමක් නැහැ. මනින්න පුළුවන් කමක් නැහැ. හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා බලන්න බැරි පුද්ගලයා තමයි අසුතවත් පෘථග්ජන පුද්ගලයා. දැනගෙන කළොත් කරන්න පුළුවන්. දැන් සංඝ භේදය කරලා මිය පරලෝ ගියාට පස්සේ කවුද කාහින්ද සමාව ගන්න? කොහොමද සමාව ගන්න? ජීවත් වෙලා ඉන්න කාලේ දැන් අත් වශයෙන්ම බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ඔය නොයෙකුත් අය සංගභේදය කරගත්ත. දැන් අර ගයා කාශ්‍යපල කොච්චර බුදුහාමුදුරන්ට අපහාස අවමාන වැරදි කළාද? ඈ කොච්චර චේතනාවක් තිබුණාද? අර ඒ වුණාට ඒක ඒ පුද්ගලයන්ට පුළුවන්කම තිබුණාද? බුදුහාමුදුරන්ගෙන් සමාව අරගෙන බෙදෙන්නේ. පත් වෙන. ඔව්. ඒකේ පාප කර්මය එන්නේ දැන් ඒ ගුරුවරු කරන්නේ යම් කිසි කෙනෙක් නිර්දේශ කරපු දේ ඒ නිර්දේශය අනුව කියා දෙනවා කල්පනා නොකර. කොටසක් එනවා. වැඩි කොටස යන්නේ කාටද? අර වැරදි නිර්දේශය කරපු පුද්ගලයාට. නිර්දේශය වැරදියට කරලා ඒ නිර්දේශය දැන් සමහර විට පරම්පරා ගණනාවක් වැරදි නිර්දේශය. ඒ වැරදි නිර්දේශයෙන් යම් කෙනෙක් අතරමං වුණා නම්, අයාලේ ගියා නම්, වැරදි තැනකට ගියා නම් ඒකේ ප්‍රතිඵලය අර නිර්දේශය කරපු එක්කෙනාට ලොකු කොටසක් එනවා. අර ඉගැන්නුව එක්කෙනටත් පොඩි කොටසක් වෙනවා. ඒක අර සමාව අරගෙන අයින් වෙන්න පුළුවන්. ස්වභාව ධර්මයේ විතරක් නෙමේ හේතුඵල ධර්ම. ඒකත් ස්වභාව ධර්මයක්ම තමයි. ඔව් වැරද්ද බා. දැන් කරන්න දෙන්න දැන් එයාගේ දැන් අර දරුවන්ට විභාගේ පාස් කරවන්නනේ මේ උගන්වන්න ඕන. හැබැයි මේක දෙකම කියන්න ඕන. විභාගේ පාස් කරන්න නම් නිර්දේශ කළ තියෙන්නේ මෙන්න මේක. පොතේ සිලබස් එකේ. හැබැයි ඇත්ත මේක නෙමෙයි. හිතන්න නිදහස්. විභාගේ පාස් කරගන්න ඕන නම් මේක ලියන්න, නිවනට යන්න ඕන නම් මේක ලියන්න. මේක කියන්න. මේක තේරුම් ගන්න. ඒක ලියන්න ඕනේ නැහැ. නියම නිවැරදිද දැනගෙන විභාගයට පාස් වෙන්න ඕනේ විතරයි ලියනවා. ඈ මොකද්ද? ඔව් දැන් අර වැරදි ඉගෙනුවත් රස්සාව නැති වෙයි. ඔව් කරන් හරි දේ කරන්න ඕන. මොකද නිර්දේශය අර විභාගේ පාස් කරන්න ළමයාට නිර්දේශය මේකයි තියෙන්න ඕන. ඒක කරන්න ඕන. ඒක කරන්න වෙනවා. නමුත් හරි දේ එහෙම නැත්නම් රස්සාවෙන් අයින් වෙන්න ඕන. දැන් අපේ සේනාපති හාමුදුරුව අයින් වුණානේ අර කර්මස්ථානාධිපතිකමේ. ඈ ඒ වගේ දහම් පාසලේ බොරු ගන්නනවයි කියලා දැන දැනම කරනවා නම් මොකද වෙන්න ඕන? කරන්න ඕන. ඒකෙන් අපිට මේ බොරු වැඩේ කර කර ඉන්න බෑ. අපි අයින් වෙනවා. ඔව් ඔව් එන්න ඇති ඉතින්. ඔව් දැන් කීයටවත් මේ දැන් පොඩි අපි ඔය වයසක අයට ඔය කිව්වත් රත්තරන් ඉන්න මගේ මුදුහාමුදුරු කිව්වා හාදු කාදු කියලා පිළිගන්නවා. නමුත් දැන් ඉන්න තරුණ 10 11 12 විශ්වවිද්‍යාල ප්‍රවේශයේ විශ්වවිද්‍යාලයට ගිය කවුරක්වත් දැන් පිළිගන්නේ නැහැ. ඔව් කොහෙද ඉනිමඟ ඇල්ලුවේ? කොහමද ඉනිමඟ තිබ්බේ කියලා? ඈ අර පොඩි ළමෙක් ඇහුවලු තුන්වෙනි පන්තියේ ඉන්න. දැන් ඔය දැන් නෙළුම් මල් හතක් නෙළිබුනේ. කොහොමද පියවර හතක් තිබ්බේ නෙළුම් මල් හතේ? හයනේ කියන්න පුළුවන්. ඈ නෙළුම් මල් හතේ කොහොමද පියවර හතක් තිබ්බයි කියලා මේ බෞද්ධ සාහිත්‍යයේ මේ අපේ පොතේ තියෙන්නේ. නෙළුම් මල් හතගේ පියවර හතක්. කොහොමද පියවර හතක් තියන්නේ? හයනේ තියන්න පුළුවන්. ඔව් ඒක තමයි කියන්නේ. ඒක අර පොඩි ළමයාට තේරුණා ඒක. ඒ ළමයි මේ ධර්මඥානයක් ඇතුව ඇහිලා තියෙන්නේ. තේරුණාද? ඔව් ඒ වගේ දේවල් දැන් අද බහම් පාසල් ළමින්ට අද රවට්ටන්න බෑ. අද ඔය සුරංගනා කතා කියලා අද රවට්ටන්න බෑ ළමයින්. ඔහෝ ඒකනි කියන්නේ. ඔව් ඒකනි කියන්නේ. ඔයගේ දැන් හුඟක් දේවල් ඔය පරස්පර විරෝධී සම්පූර්ණ ඔය බෞද්ධ සාහිත්‍ය කියලා බුද්ධ චරිතය කියලා ලියපු පොත අද නිර්දේශ කළ තියෙන දහම් පාසල්වලට බුද්ධාගමේ පන්තියට සම්පූර්ණයෙන්ම ත්‍රිපිටකයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. දැන් උදාහරණයක් හැටියට පාතරාසි සූත්‍රයේ, අරිය පරිශන සූත්‍රයේ, අභේ කුමාර සූත්‍රයේ තුනේම තියෙනවා මේ බෝසත්තුමා රජගෙදර හිටිය රජතුමා සිදුහත් කුමාරයා එක දවසක් රාත්‍රියේ මේ කළු කෙස් කපලා අම්මල තාත්තල අඩා බැලපෙද්දි කළු කෙස් කපල රැවුලු කපල එතෙන්දිම මේ කසාවතක් ඇඳගෙන ගෙදරින් පිටත් වුණා කියලා. තියෙන්නෙ මොකද්ද? ගෙදරදිම කසාවත් ඇඳගෙන කළු කෙස් කපල අඩ අම්මල තාත්තල අඩා වැලපෙද්දි මාලිගාව එක දෙක කරලා අකා මකා එමම තියෙනවා ගෙදරින් ප. පිටත් වුණා කියලා. නමුත් ඒක සාහිත්‍යයේ කියන කොහොමද ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ලිපු බුද්ධ චරිතයේ පොතේ අර කාටවත් නොකිය හොරෙන්ම කණ්ඩකස්සයාගේ වලිගෙත් එල්ලිලා ගිහිල්ලා අර ගඟෙන් එකොඩ වෙලා මහා බ්‍රහ්මයා දුන්න අටපිරිකරක් අරගෙන මේ කෙස් කපලා එතෙන්දි තමා මේ කතාවත් ඇන්දි කියලා. ඉතින් මෙයා අභව්‍ය අද්භූත බොරුනේ ළමයින්ට ඔක්කොම උගන්නන්න. අපි ත්‍රිපිටකයේ තියෙන සත්‍ය පිළිගන්නවාද? බුද්ධ චරිතයේ ඔය ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ලිව බුද්ධ චරිතයේ තියෙන පොතේ තියෙන වැරද්ද තියෙනවද පිළිගන්නවාද? ඈ ඔව් ඒ වගේ ඔක්කොම තියෙනවා. තව හුඟක් ඒවා තියෙනවා. ඔව් දැන් කොටස් කොටස් දැන් අයින් කරගෙන තව ටිකක් යනකොට ටික ටික අයින් කරයි. දැන් ටිකක් ටිකක් මිනිස්සු කල්පනා කරන්න පුරුදු වෙලා තියෙනවා. තව ඕක ක්‍රමානුකූලව අවුරුද්දක් යනකොට හුඟක් දේවල් අයින් කරයි. දැන් ඒගොල්ලන්ටම තේරෙනවා ඒගොල්ලෝ ආනන්තරී පාප කර්මයක් ලොකු අරදක් මේ බුද්ධ දේශනාව ලොකු වෙනසකට වර්ධකට මේ බ්‍රේන් වොෂ් කිරීමකට භාජන වෙන බව දන්නවා. සැක ධාතු ඉස්සර තිබුණේ. හැබැයි තාමත් ඔය ප්‍රදර්ශනය කරන්නේ ඌරෙක්ගේ දතා. ඒක ඇත්ත. අපේ බෞද්ධයෝ තාමත් ඌරාගේ දතකට තමා මේ වඳින්නේ. ඔව් පෙප්පේ ඒක ඉන්ටර්නෙට් එකේ තියෙනවා පිරිසිදුව පෙප්පේ ඌරෙක්ගේ දතෙක් හොයලා තමා මේ කපිලවස්තු ධාතු කියලා පෙන්නලා යම් මේ එකක් ගත්තේ සම්මානයක් අර මේ මොකද්ද නයිට් පදවියක් ඒක කැන්සල් කළා පෙප්පේගේ මේ ඌරු දතක් දුන්නා කියලා. නමුත් කපිලවස්තු ධාතු තාම ඉන්දියාවේ කෞතුකාගාරේ තියෙනවා. හැබැයි ඉන්දියාවේ කෞතුකාගාරයට ගිය මිනිහෙකුට තේරෙයි මෙහෙමනේ මේ ඉන්දියාවේ කෞතුකාගාරයේ තියෙන්නේ මේ බුදුහාමුදුරන්ගේ ධාතු නම් මෙහෙම නිකන් මේ කාමරයකට දාලා වහලා කිසි පූජාවක් මොකක්වත් නැහැ, කිසි ගෞරවයක් මොකක්වත් නැහැ. දූවිලි කකා පුස් කකා තියෙනවා මෙහාට ගෙනකවා. මෙහාට ගෙනහම තමයි මිනිස්සු ඔය උපාසකම්මල ගිහිල්ලා සාදු සාදු කිය කියා වැඳ වැඳ යන්නේ. අනිපාර ඔය කපිලවස්තු ධාතු ගෙනාම අර ගෑනු කෙනෙක් තමන්ගේ ඔඩොක්කුවේ තියාගෙන එහෙම නෙගෙනාවේ. ඕවා කල්පනා කරන්න බෝව මේ දේශපාලන වැඩ, මිනිසුන්ව රවට්ටන වැඩ. ඔව් ඉතින් ඒ වගේ දේවල් නොයෙක් වේවා. නොයෙකුත් වචන දේශපාලකයෝ දාලා පාවිච්චි කළා. දේශපාලකයෝ මේ අපේ හාමුදුරුව කොටසුකුත් ඉන්නවා. ඕකටම ව්‍යාපාරයට සල්ලි එකහු කරගන්න. හැබැයි ඒ මිනිසුන්ට යන්න අපායක් නැහැ. ඒකයි වෙන්නේ. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. යම් යම් නිවෙස් වලට යම් යම් දේවල් වලට බුදුගයල් වලට වගේ තැන් වලට ওই ධාතුන් වහන්සේලාට වඩින්න පුළුවන්. ඔව් ඔව් එහෙම එන්න පුළුවන්. ඔව් ඔය ඔක්කොම ටික ටික කල් යනකොට බොරු එළි වෙනවා. ඒ වුණාට ධාතුන් වහන්සේලා දැන් දන්ත ධාතුන් වහන්සේ කියන එක ඇත්තනේ. දන්ත ධාතුන් වහන්සේව උපන් දායිනම් මැරෙන දවසේ ඇඳලත් නිවන් දකින්න පුළුවන්ද? පුද පූජා කළත් නිවන් දකින්න පුළුවන්ද? නිවන් දකින්න නම් තමන්ගේ හිතේ කෙලෙස් නික්ලේශී තත්වයට පත් කරගෙන සත්‍තිස් බෝධි පාක්ෂික ධර්ම පූර්ණය කරගන්නවා මිසක් ඔය භක්තියෙන් දන්ත ධාතුන් වහන්සේට වැඳ පුදාගෙන හරියන්නේ නැහැ. නමුත් අපේ බෞද්ධයව මෝඩ ගුඩ බෞද්ධයව පුරුදු කරලා තියෙන මේ භක්තියට. ඔක භක්තිය. ඔක ශ්‍රද්ධාව නෙමෙයි. මේ දෙකේ වෙනසවත් දන්නේ නැහැ අපේ උපාසකම්මලත් බෞද්ධයොත් හාමුදුරුවොත්. මේක දැන් ඕක පස්සේ කාලෙක බුදුහාමුදුරුවන්ගේ කාලේ ශ්‍රද්ධා කියන වචනේ තිබුණා, භක්තිය කියන වචනේ තිබුණා. මේකේ ගැටලුවක් ආව ටිකක් කල් යනකොට. අටුවාකාරියෝ කළේ මේ ශ්‍රද්ධා කියන එක දෙකකට බෙදුවා. අකරවති අමූලක. එහෙම එකක් බුද්ධ දේශනාවේ නැහැ, අටුවාවේ තියෙන. බුද්ධ දේශනාවේ තියෙන සද්දෝ හෝති සද්දස්ස කුල පුත්තස්ස සද්දා ඉන්ද්‍රිය සද්දා බල සද්දා විරිය ඔක්කොම එකයි. දෙකක් නැහැ. ශ්‍රද්ධා කියන්නේ යථාවාදී තථාකාරී ලෙස හේතුඵල ධර්මයට බහා ගලපා බලන්නට හැකි බව කම වෙන මොකක්වත් නෑ. එක ළඟ තියෙන්නේ ඒකයි. දැන් මෙහෙමයි, ඒකටත් භක්තියෙන් වඳිනවා නම්, ඒකෙනුත් යදිනවා නම්, ඒකෙනුත් ඉල්ලනවා නම්, ඒකෙන් ප්‍රාර්ථනා කරලා නිවන ලබා ගන්න බලාපොරොත්තු වෙන්න කරනවා නම් ඒක පුඤ්ඤාභි සංකාරයක් වෙනවා, සීලබ්බත පරාමාසයට වැටෙනවා, නිවන වැහෙනවා. තමන්ගේ හිත පිරිසිදු වෙන්නේ නැහැ, එතන හිත කිලුටු වෙනවා. රාගේ මෝහේ බුද්ධ ශක්තිය තියෙනවා. බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕනේ. නමුත් බුද්ධ ශක්තියට නිවන් දකින්න බුද්ධ ශක්තියක් ඒ ධාතුන් වහන්සේලා ගාව නැහැ. තියෙන්නේ අර චත්තාරෝටානානි. ඒක පැහැදිලිව බුදුහාමුදුරුවෝම කියලා තියෙනවා. බුද්ධ ශක්තිය තියෙන්නේ අර චත්තාරෝටානානි වල මිසක් මේ බුදුහාමුදුරන්ගේ ධාතු. ඒක සබ්බේ ධම්මා අනාත්තාති. නෑ, ඒක ධනං කියන එකේ තේරුම නිවනට උපකාරවන දෙය. ඒක නිවනට උපකාරවන පිරිසි හිත පිරිසිදු වෙන දෙයක්. ඒකයි ධනං කියන එකේ තේරුම අපි මේ අද ධනය කියන එක නෙමෙයි. ඒකයි වෙනස. ඔව් අන්න එක. ඒක මේ නිවනට උපකාරවන පාරමාර්ගයේ විවෘත වීම. හැම දෙයක්ම ආගමේ ලෞකිකත්වයට ඒ වචන හරව ගත්තා. මොකද්ද? ඔව්, ඒක ධර්මතාවයක් තියෙනවා. ඒක ඒ අර ධ්‍යාන ලැබලා, අභිඥා ලැබලා, ත්‍රිවිද්‍යා ඥාන ලැබලා යන එක. ඒක එක පාරක්, එක මාර්ගයක්. නමුත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගෙන යන පාර ඊට වඩා සරලයි, ලේසි, පහසුයි. ඒක බුදුහාමුදුරු අනුදන්ව දාලා ඒකායන මාර්ගය. ඒවා ලැබෙයි, ඒවා වටිනාකමක් නැහැ. ධ්‍යාන ලැබෙයි, ලැබෙනකොට ඒවා වටිනාකමක් නැහැ. පසේ බුදුවරුන්ට පූබේ නිවාසානුස්සති ඥානේ, චතුප්පා ඥානේ, ආසවක්ඛ්‍යා ඥානේ ලැබුණට ඒක විග්‍රහ කරලා විස්තර කරලා දෙන්න තරමට මිනිස්සු ඒ කාලේ නැහැ. වැඩක් නැහැ, කියන්නෙත් නැහැ, කියන්න හැකියාවකුත් නැහැ, කියන්නෙත් නැහැ. දෙපැත්තෙම නැහැ. වැඩි, ඔව්. තන්නි කරම වැරදි. සං සාරයි කියලා තීටපු කාලේ, සං අසං කරන්න දැනගත්ත කාලේ, සං කය කරන්න දැනගත්ත කාලේ තමා කාල පරාසය. මේ තුන ත්‍රිහේතුක ප්‍රතිසන්දියමයි. සංසාර, අසං, සංකය වචන තුනේ එකතුව සාරා සංකය. වෙන මොකක්වත් නැහැ. සං තමා මේ තුනේම තියෙන. මේකයි කල්පය, කාල පරාසය. කොහෙන් පරිවර්තකයේ ඔය හතරක් හොයාගත්තද කියලා මට නම් හිතාගන්න බෑ කොතනවත්. දැන් මාගදී භාෂාවේ තියෙන චත්තාරෝ එහෙමනම්. එක චතුඤ්ඤංච. එක චතු. නෑ, ඒකත් ගන්න බෑ. ඒක වෙන්න බෑ. සාරාසාර කියන එක මේ ප්‍රිය අප්‍රියනේ. ඒකත් නෑ. ඔව්, අර සාර කියන එක සතර කියලා කොහෙන් හරි කරගත්තා. ඒකයි උනේ. ඒකත් මේ සිංහල මිනිස්සු හදාගත්ත වචනයක් මිසක් සතර සංකේය කල්පේ නැත. වෙන කොහෙවත් ලෝකේ කවුරුවක්වත් ඔක පාවිච්චි කළේ නැහැ. ඒ ඒ මේ අනාගතවන්සෝ දේශනාව තියෙන එකන්න. විවරණයක් තියනවා. විවරණයක් තියනවා. නමුත් කොයි කාලෙ කොහොම ගත්තද කියලා කවුරුවක්වත් දන්නේ නැහැ. දැන් අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගෙන් ඉදිරියට බුද්ධත්වයට පත් වෙන අය ඔක්කොම විවරණ ගන්න ඇති. කොහෙත් ලියලා ලියවිලා තියෙනවා. කොහෙවත් නැහැ. මේ ඇහිලා විවරණ ගත්තයි කියලා නැහැ. විවරණ ගන්න ඇති. ගත්තා. ඒක ඇත්ත. විවරණ කියන්නේ නියත වශයෙන්ම නිශ්චිත වශයෙන්ම මේ තත්වයට පත් වෙන්න සුදුසුකම් ලබන්නේ විවරණ. ඔව්. වරයක් ගන්නවා. ඔය ඒවා යම් ආකාරයක ඇත්තක් තියෙනවා. ඈ දොළහට කියන වචනේ මොකද්ද? ද්වාදස. දොළහට කියන තව වචනයක් ද්වාදස. ත්‍රිපරි වට්ටන් ද්වාදසාකාරං. හතර වටක් තුන 12යි. ත්‍රිපරි වට්ටය හතරට චතුරාර්ය සත්‍ය එක චතුරාර්ය එක ආර්ය සත්‍යයක වට තුනක් තියෙනවා. මොකද්ද දුක්ඛාර්ය සත්‍යයේ වට තුන? ඈ පරිඤ්ඤයං පරිඤ්ඤාතං පරිඤ්ඤාතන්ති. මොකද්ද සමුදයාර්ය සත්‍යයේ වට තුන? පහතබ්බංච පහිනං පහියා යන්ති. මොකද්ද නිරෝධාස සත්‍යයේ වට තුන? සච්චිකාතබ්බංච සච්චින් කරෝති සච්චිකාතන්ති. මොකද්ද නිරෝධගාමී ප්‍රතිපද? භාවතබ්බංච භාවිතං භාවේතන්ති. දොළහ තුන. ඒකමනේ අර අභිඤ්ඤාතං අභිඤ්ඤේය ගාථාවේ තියෙන කතාවේ තියෙන ඕකම ආය වෙන එකක් නෙමෙයි. ඔව්. එතන කායය කිව්වේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ සියලු ක්‍රියාකාරකම් අදහස් කළා කායය. කායය කියන එක අර 32ට අයිති නෑ. ඊට පස්සේ මේ ක්‍රියාකාරකම් කරන්න උපකාර කරන කේසා ලෝමා නකා දන්තා හිනන් තමයි 32 තියෙන්නේ. ඔව්. ඒ ටික නිසා ඒ ටික එකතු කරගෙන ඒ ටික උපයෝගී කරගෙන ඒ ටික අනුසාරයෙන් මේ කාය ක්‍රියාත්මක කරන්නේ. ඒකයි. ඔය තියන්නේ අර නගරූපම් සූත්‍රේ නේද? ඔව් කාය කියන්නේ මේ වේගයක්ම තමයි. කොහේ හරි වේගයේ වේදනාව ආවේගී චිත්ත වේග විඥාන ශක්තිය තමයි කාය කිව්වනම් කොතන? ඔව් අර අර වේගයක්නේ කරකවනකොට. ඒ වේගය තමයි කාය. ක්‍රියාකාරීත්වය. අර සක ක්‍රියාත්මක කිරීම තමයි අර සක හැදෙන්නේ කොහොමද? වලඳ හැදෙන්නේ කොහොමද? කුඹ වලඳ අර වේගය නිසා. කාය කියන්නේ ඒක කරකවන්නේ නැහැ නතු නිකන් කරගෙන්නේ නැහැ. ඒකමයි එතන කාය කිව්වේ. ඔව් ශරීරං කියන්න ඕනේ එහෙමනම්. විවේකාය. නමුත් අපි මේ බෑම් භාවිතය කරනකොට විවේකාය කියන්නේ විවේකය කියන. වචනේ විවේකාය නිස්සෘත. වැරදි. අපි දැන් ඒක සිංහලට හරාගෙන සිංහල වචනයක් කරගෙන විවේක ගන්නවා. විවේකයෙන් ඉන්නවා. වී වේ කාය කාය වේගෙන් වෙන් වෙලා ඉන්නවා. ක්‍රියාවේ වේගෙන් වෙන් වෙලා ඉන්නවා නම් මනෝ මෙන් වශයෙන් හෝ කායික වශයෙන් හෝ වේගයක් උපදින්නේ නැත්නම් එතන විවේකාය. අනිත් පැත්තේ නම් ඕන බලන්න. කාය කියන්නේ ක්‍රියාවේ වේගය වේ වී. මාගරි භාෂාවෙන් අනිත් පැත්ත ගහලා බලන්න. කායගත සතියත් ඒකමයි. ඔය පවිවේකය කියලත් කියනවා. විවේකයේ කියලත් කියන ප කියන්නේ ඒ විවේකය අලුතෙන් ඒ විවේකයේ දිගටම පවත්වාගෙන යන එක පවිවේකය. පයන්නෙන් ඉන්නේ ඒක දිගින් දිගටම කරනවා නම් ඒක පයන්නෙන් කියනවා. පබ්බව පවිවේක ප්‍රභවය ප්‍රමාණ ඔය පයන්නෙන් ඉන්නේ ඔක්කොම ඒක දිගටම නැවත නැවතත් අලුතෙන් කරනවා නම් ඒක ප කියන වචනින් විග්‍රහ කළා. විඥානයේ පවතිද්දී වේගයක් තියෙනවා ඒකින්ද ශරීරං කියනවා. හැබැයි ඒත් ශරීරං කියනවා. නමුත් විඥානයේ නැති වුණාට පස්සේ කායක් ඇත්තේ නැහැ ඒකින්ද ඒකට ශරීරං කිව්වේ. දැන් එතන හැබැයි අර ඇහැ කන නාසය දිව කය මන හයම තියෙනවද? ඒකේ තියෙනවා. මන නැහැ. වේගේ නැහැ. විඥානේ නැහැ. ඒක අත්හැරලා ගිහිල්ලා. හැබැයි අපිට ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා. කයි තියෙන ඔක්කොම තියෙන වේගයක් තියෙනවද? හොලවනවද? පණ තියෙනවද? මේ ආස මේ ප්‍රාණ තියෙනවද නැහැනේ? පානය කරනවද නැහැනේ? ඒකින්ද ඒක ශරීරං. ඒක දැන් අපි සිංහලෙන් කියන එක ඒ විදිහට කියනවා. නමුත් එතනක් තියෙන කායෝ කියන්නේ මේ ක්‍රියාවක්මයි. එතන දැන් අපි සිංහලට පරිවර්තනය කරගෙන තියෙනවා වැරදියට. පද පරම විදිහට. ඒ පරිවර්තනේ වැරද්ද. ඈ එතනත් වේගයමයි. ඒ වේගයයි නැති වෙන්නේ. වේගයයි බිම වැටෙන්නේ නැති වෙන්නේ. අහුසි වෙන්නේ. ඒක අචිරා. ඔව් දැන් එතකොට අර ක්‍රියාවේ වේගයෙන් නැති වුනහම විඥානය ප්‍රහාණය වෙනවා. ඒක හරි. දැන් එතන තියෙන්නේ පටවින් මහ පොළොව නෙමෙයි. පටවින් කියන්නේ මේ අපේ ගතිය. තේරුණාද? පටවි ගති හතරක් නේ. පටවි ගතිය, ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය තියෙන්නේ. එතන ගති හතරක් පිළිබඳවයි මේ පටවින් කියන්නේ. ගති හතරෙන් බැ බිම වැටීම කියන අත්‍යය ගන්න බෑ. ඒක නිසා මේ මගධී භාෂාවේ ගැඹුරු අර්ථ ඕන පැත්තකට හරවන්න පුළුවන්. මිනිසුන්ට ඒ ඒ අවස්ථාවල අර්ථ කතාකාරය ඔය ඔය අර්ථය වෙන වෙන ආකාරයට විග්‍රහ කරලා තියෙනවා. ඔය ඒත් කියන්නේ කාය. ඔව්. කරගෝල අතහැරිය වෙනවා. ඒකින්ද ටිකක් පරිස්සමෙන්ම බලන්න ඕනේ. අපි හැමතිස්සෙම අටුවාකාරයන්ට අපි ගැති වෙන්නම හොඳ නැහැ. අටුවාකාරය කියලා දේ තියෙන්නේ කිව්වොත් කොහේ හරි වරදක් වෙනවා. අටුවාව පාවිච්චි කරන්න හොඳම නැහැ. ත්‍රිපිටකයම බුද්ධ දේශනාවම පරියාප්ති ධර්මයේම හැමතිස්සෙම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්න ඕන, උත්සාහ ගන්න ඕන. අදහස් කරන්න. එතකොට කාටවත් වරදක් වෙන්නේ නැහැ. ඔක ප්‍රශ්න තියෙනවා. ඉගෙන ගත්ත දේ කියන්න ගියොත් ඔක ප්‍රශ්න තියෙනවා. ඉගෙන ගත්තෙම අටුවාව. ඉගෙන ගන්නෙම අටුවාව. අර්ථකත. ඒකයි වැඩි. දැන් අපි කොහෙන්වත් මම කොහෙන්වත් ඉගෙන ගත්තේ නැහැ. මං කාගෙන්වත් කොහෙන්වත් ඉගෙන ගත්තෙම නෑ. මං අහගත්තෙම නෑ, ඉගෙන ගත්තෙම නෑ. පොතකින්, පතකින්, ත්‍රිපිටකයකින් හෝ අටුවාවකින් හෝ කාගෙන් හෝ ගුරුවරයෙකුගෙන් මං මේක ඉගෙන ගත්තේ නෑ. ඔව්. මොකද්ද? කාය සංකාර, චිත්ත සංකාර, මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර. ඉතින් ඔව්, යම් ආකාරයක මනෝ සංකාරයෙනුත් වේගයක් උපදිනවා. කාය සංකාරයෙනුත් වේගයක් උපදිනවා, වචී සංකාරයෙනුත් වේගයක් උපදිනවා. සම්බන්ධතාවයක් අලුතෙන් උපදිනවා නම් සංකාරයක්. තුනෙන්ම වේගෙකුත්, සම්බන්ධතාවයකුත්, බැඳීමකුත් ඇති වෙනවා. ඔව්, ක්‍රියාකාරී කයෙන් කරන. අපි ඉතින් මේ සම්මතයෙන් කාය කියන එක එතන කියනවා. තියෙනවා. කිසිම තැනකින්, කිසිම ගුරුවරයෙක්ගෙන්, කිසිම විශ්වවිද්‍යාලයකින්, කිසිම පොතපතකින් මම මාගදී භාෂාව පිළිබඳව අකුරක් වචනයක් ලෝකෙ කාගෙන්වත් මේ ජීවිත කාලේ අහගත්තෙත් නෑ, ඉගෙන ගත්තෙත් නෑ, දැනගත්නෙත් නෑ. දැන් මම අපේ වාරකහාමුදුරුව මහණ වෙන්න ඉස්සෙල්ලා අබේරත්න මහත්තයා, ඒ මහත්තයාගාව, ඒ මහත්තයාව ආශ්‍රය කළා මාස 4-5. මේ කාලය තුල ඒ අබේරත්න මහත්තයා මහණ වෙන්න ඉස්සෙල්ලා වාරකහාමුදුරුව, මම ඒ ධර්මය අහලා ඒ හාමුදුරුව කියපු කිසි දෙයක් මම ඒ විදිහට පිළිගත්තේ නැහැ. ඒ හාමුදුරුව එකක් කියනකොට මට ඒක අඩුපාඩුවත් වෙනලා තියෙනවා. ඒකෙන් 10ක් 15ක් ඊට වැඩි ඉදිරියට යන්නත් පුළුවන්කම. දැන් බාරගහමුදුර කොයිවක් කවදක්වත් සංදේශනාවක් කළේ නැහැ, ද්වතාවයක් විග්‍රහ කළේ නැහැ, ද්වතානුසතියක් කිව්වේ නැහැ, ත්‍රිපරිවට්ටයක් කිව්වේ නැහැ, චතුරාර්ය සත්‍ය ධර්මය, පටිච්චසමුප්පාද ධර්මය මේවා සංදේශනාවක් කළේ නැහැ. හැබැයි ඒකට අදාළව යම් යම් කරුණු යම් යම් දේවල් කිව්වා. ඈ මොකද්ද? අනුස්සති නැ. අනු කියන වචනේ වහරගාමුදුර කොහෙවත් කවදක්වත් අදටත් කියන්නේ නැහැ, එදත් කිව්වේ නැ. අනුස්සති නැත්නම් අනුපස්සනා බෑ. අනු තේරුම් ගත්තේ නැත්නම් කීයටවත් ධර්මයක් ඇත්තේ නැ. අනුසය නානුසයති කරන්න බෑ. අනිපාර මේ කාලෝ, කාලං, කාල, කාලාමා, කාලේන මේ වචනේ වහරගාමුදුරුව කවදක්වත් කිව්වේ නැහැ. කාල කියන්නේ වෙලාව නෙමෙයි, කාලය නෙමෙයි, කෙලෙස්. ඒකේ යම් ආකාරයක මේ පදපරම විග්‍රහය. ඔයිට ඒ භාවනාවේ තමයි ඔයගොල්ලෝ ඒ වැරදිලා තියෙන්නේ. සමහර විට අර අත්තරීම නාතයි, නොයල්ම නාතයි, මිදීම නාතයි හැමතැනටම භාවිතා කරන්න හරි නැහැ. ඔයිට කරාට ආනපාන සති සමාධිය උනේ නැත්නම් පාන උනා ආන නැහැ. අඩුවක් තියෙනවා. පාන තියෙනවා, ආන නැහැ. ඔය ඒකේ ඒකේ ඔය ප්‍රාණයාම් භාවනාවට ටිකක් හුරු අනාර්ය ක්‍රමයක්. ඒගොල්ලොත් ඉතින් යම් යම් සම්මතයට වඩා මේ සම්මත සම්ප්‍රදායික මහායානික ආගමට වඩා ටිකක් වෙනස් දේවල් ඒගොල්ලොත් කියනවා. ඉදිරියට ගිහින් තියෙනවා. යම් දෙයක් විනය වර්ධන කාර්යෝගාවක් තියෙනවා. යම් යම් අය ටික ටික පොඩ්ඩ පොඩ්ඩ වෙනස්කම් පෙන්නලා දෙනවා. අද ඊයේ නෙමෙයි හැමදාම මේ වෙනස්කම් මේ ඉතිහාසේ හැම වෙලේම කවුරු කවුරු හරි පොඩි පොඩි වෙනස්කම්. දැන් ඔය මේ වල්පොල රාහුල හාමුදුරුව, ඔය උඩ කැන්දවල සරණංකර හාමුදුරුව, පොල්ලත්තේ බුද්ධදත්ත හාමුදුරුව, ඊඩබ්ලිව් අධිකාරම් මහත්තයා, මාටින් වික්‍රමසිංහ මහත්තයා, මේ වගේ අය යම් යම් මේකේ වැරද්ද වෙනස්කම පෙන්නුවා. හැබැයි හතරම පෙන්නුවේ නැහැ. මොකද්ද හතර? වැරද්ද වැරද්ද හැටියට පෙන්වන්න ඕන, වැරද්ද දිගටම කරගෙන යාම නිසායි මේ වැරද්ද පවතින්නේ, වැරද්ද නිවැරදි කරන්න පෙන්වන්න ඕන, නිවැරදි ප්‍රතිපදාව පිළිවෙත නිවනට උපකාර වන ආකාරයට පෙන්වන්න ඕන. ඕක හතර චතුරාර්ය සත්‍ය. හතරම පෙන්නුවොත් හරි. හතරම පෙන්නුවේ නැත්නම් අර වැරද්ද පෙන්නලා තියෙනවා, ඉතිහා යන්න බැරි වුණා. වැරද්ද නිවැරදි කළා, නිවැරදි පිළිවෙත ප්‍රතිපදාව විග්‍රහ කරන්න සන්දේශනාව ද්වතාවේ ත්‍රිපරිවට්ටේ චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාද ධර්මයේ සියලු දේ විග්‍රහ කරලා පෙන්නලා පැහැදිලි කරලා දෙන්න ඕන. තව ඊට අදාළ අනුසාංගික දේවල් බොහෝ තියෙනවා. අර බුද්ධ ශක්තියට අනුගත වීම, චත්තාරු ඨානානි, තවත් මේ වගේ බොහෝ දේවල් තියෙනවා. වර්තෝගෝසික ප්‍රත්‍ය, මේ වගේ දේවල් තියෙනවා. නෑ, ඒගොල්ලෝ කියන්න බෑ. ඒගොල්ලෝ කියන්න දන්නේ නෑ. ඒගොල්ලන්ට ඒක වටිනාකමක් නෑ, වැදගත්කමක් නෑ. ඔව්, පිළිගන්නේ නෑ. අනිත් පාර මේ සුත්තමේ ඥානයේ මිසක් පරතෝගෝෂික ප්‍රත්‍ය ගැන උඟක් අය දන්නේම නෑ වෙනසක් තියෙනවා කියලා. හේතුවක් නෝ. නිරාමිස සුවය විඳිනකොට ආමිසයෙන් තොර වෙනවා. එතකොට උපාදානය කරනගෙන නිරාමිස වෙන්න බෑ. ආමිස වූ ගමන් උපාදානය කරගන්න වෙනවා. දෙකම එකට වෙනවා. ආමිස තියෙනවා නම්, සාමිස තියෙනවා නම් උපාදානය අනිවාර්යෙන් එතන තියෙනවා. නිරාමිසය තියෙනවා නම් එතන උපාදානය නැහැ. අත්තරළමයි නිරාමිස වෙන්නේ. ආමිසය අත්තරින්න ඕන. ආමිසය කියන්නේ පිනවා පිනවා, විඳවා විඳවා, මැන මැන ඉඳීම අත්තරි. එතකොට ඒක නිරාමිස වෙනවා. ඔව්, දැන් මනින් නැති බව තමන් දැනෙනවා. පිනවන් නැති බව, මෙනෙහි කරන්න නැතුව බව, කාම විතක්ක විචාර පවත්තන් නැති බව තමන්ට තේරෙනවා. දැන් පිනවා පිනවා වැඩ කරනවා කියන්නේ කාම විතක්ක විචාර, විඳවා විඳවා කටයුතු කරන කියන්නේ ව්‍යාපාද විතක්ක විචාර, මැන මැන කියන්නේ විහිංසා විතක්ක විචාර, ආයිසරය. කද්ද නෑ, නිරාමිස සුවය ඒ තුනෙන් වේදිතයි, වෙන් වුණා. ඒ වේදනාවෙන් වේගයෙන් ආවේගෙන් වෙන්වීමයි නිරාමිසය, වෙන්වීම. දැන් අපි ඇහෙන් රූපයක් දකිනවා. ඒ රූපය දිගේ අපි රෝද ගහන්න නැත්නම් ඒ රූපය ප්‍රියයි කියලා දන්නවා. හැබැයි අපි ඒක දිගේ විතක්ක විචාර කරන්න නැත්නම් කාම විතක්ක විචාර, අපි නිරාමිසයි. ඔව්, ඒක සති සම්පජානකාරී වෙන්නම ඕන. හේතුඵල ධර්මයට, ණය විනයට බහා ගලපා බලා ඒකෙන් නිරාමිස වෙන්න ඕන. ඒකම තම දිත්තේව දිත්තමත්තම් භවිස්සති, සුතේව සුතමත්තම් භවිස්සති, මුතේව මුතමත්තම් භවිස්සති, විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිස්සති, නෙව ඉද න හුරං න උබේම අන්තරේ. ඒ තුනටම නෑ. නෙව ඉද නහුරං න උබේම අන්තරි. අර මැදත් නෑ. අදුකම අසුක තමා මැද්ද. සුක කෙරෝලක දුක කෙරෝල. තුනටම යන්න. ඕ එතන උපෙක්කාසිත පූර්ණ වුණ. භවිස්සති වුණ. එතනම ඒ සනසිල්ලේ ඒ මොහොතම එතනම නිවන්සුවේ ඒ සනසීම විමුක්තිය එතනම දකිනෝ. එතනිම අත්විඳිනෝ. ආනපාන සති සමාධිය විතරයි දැනගන්න ඕන ඊට පස්සේ කරගෙන යනකොට හරියන. නෑ මේකයි. දැන් එක්ක වෙලාවක අපිට නිරාමිස වෙන්න පුළුවන් නම් ඒ නිරාමිස තුවේ ආයි වෙලාවක ලැබෙන්නේ නෑ. ඒක දැන් ආයි ආමිසය තමයි අපිට නිතරම අලුතෙන් ආමිසයයි ලැබෙන්නේ. නිරාමිසය හැම අලුතෙන් ලබන්න ඕන දෙයක් නෙමෙයි. ඒක යමක් නැති වුනහම ආයි අලුතෙන් ලැබෙන්නේ නෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ආමිසය තමයි අලුතෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. නිරාමිසය ඉවර වුණා. නිරාමිසය නිදහස් වීමක්, විමුක්තියක්. ඒකෙන් සාමුලින්ම ඉවත් වෙලා මිදි නිදහස් වීමක්. යථා භූත ඥාන දර්ශනයත් ඒ වගේ. අපි කිසිම දෙයක් අල්ලගන්නේ නැහැ. යථා භූත ඥාන දර්ශනය. ඔය අවබෝධයෙන් තමයි අල්ලගන්නේ. ඔය ඒ කාලේ තහනම් කළා, ආන්දෝලනයක් කළා. නමුත් මාටි වික්‍රමසිංහ මහත්තයා කියපු දේ බොහෝ දුරට දැන් හරි කියලා තේරුම් අරගෙන තියෙනවා. ඒක හරි. හැබැයි එයා වරද විතරයි පෙන්නුවේ. එයාට වරද නිවැරදි කරන්න බෑ. පුළුවන්කම ලැබුණේ නැහැ. එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා තිබුණේ නැහැ. ඊටත් වඩා ගැඹුරෙන් EW අධිකාරම් මහත්තයා වරද හැටියට පෙන්නුවා. වල්පොල රාහුල හාමුදුරුව, පොළොත් බුද්ධදත්ත හාමුදුරුව, ඔය හැම කෙනෙක්ම වරද හැටියට දිගටම පැහැදිලිව විවේචනය කරමින් පෙන්නුවා. ඊට එහාට යන්න බැරි වුණා. හතරක් තියෙනවා නම් වරද හැටියට පෙන්වීම, ඒ වරද දිගටම පවත්වාගෙන යාම නිසා ඇතිවන මේ සම්බන්ධතාවය, ඒ වරද නිවැරදි කිරීම, ඒ නිවැරදි කිරීම ප්‍රතිපදාවක් හැටියට, පිළිවෙතක් හැටියට පුද්ගලයන්ට, මිනිස්සුන්ට ක්‍රියාත්මක කරන්න උපකාර වන ආකාරයට ඒක පිළිවෙත ඉදිරිපත් කිරීම, පරියාය ඉදිරිපත් කිරීම. හතරම තියෙනවා. ඒක පැවැත්ම, පවත්වාගෙන යාම, නැවැත්ම, නවතාත්ත්ව ලැබීම කියන හතරම තියෙනවා. අන්න චතුරාර්ය සත්‍ය. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමයි, නියම ධර්මය, නිවනට ධර්මයේ දේශනා කිරීමයි දෙකක් නෑ, එකයි තියෙන්නේ. හොඳයි එහෙනම් දැන්. පහමාරයි නේද වෙලාව? ඔව්. හොඳයි එහෙනම් අදට ධර්ම දේශනා, දැන් භාවනා වැඩසටහනට අදාළ ධර්මදේශනා මාර්ග දෙක හොඳට පැහැදිලි කළා. තමන්ට කැමති මාර්ගයක් තෝරගන්න පුළුවන්. ඔන්නම් අර කායගත සති සූත්‍රයේ තියෙන ධ්‍යාන ලැබලා, අභිඥා ලැබලා, ත්‍රිවිද්‍යා ඥාන ලැබලා ඒ පාර හොයාගන්නත් පුළුවන්, ඒ පාර දැනගන්නත් පුළුවන්, ඒ පාර අනුගමනය කරන්නත් පුළුවන්. ඒ වගේම බුදුහාමුදුරුව ඒකායන මාර්ගය හැටියට විග්‍රහ කරපු ධ්‍යාන නොලබාම මේ බව උදුරා දමන්නට උපකාර වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, බුද්ධකාරක ධර්ම පූර්ණය කරගෙන අනුගමනය කළ යුතු මාර්ගය අනුගමනය කරන්නත් පුළුවන් වෙනවා. හැබැයි දෙකටම මුල් වෙන්නේ කායේ කාය අනුපස්සනා කිරීම, ආනපාන සති සමාධිය වැඩිම පමණක්මයි. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන මේ කළ යුතු දේ කරණීය ධර්ම කරන්නත්, අකරණීය ධර්ම අත්තරින්නත් කටයුතු කිරීම ආනපාන සති සමාධිය පිහිටා කටයුතු කිරීම. ඒ සඳහා මේ කියපු දේවල් තවත් මේ පොතේ බොහෝ දේවල් තියෙනවා. මේක පොත හොඳට කියවල බලන්ඩ ත්‍රිපිටකේ ඉදිරිපත් කළ ආනපාන සති සමාධියට කායගත්තා සතියට අදාළ තව බොහෝ දේවල් තියෙනවා මේ සාකච්ඡා කරන්න ඉදිරිපත් කරන්න බැරි වෙච්ච ඒවා. ඒවා ඉදිරියට පුළුවන්කමක් ලැබෙන එකකුත් නෑ සමහර විට. ඒවත් හොඳට කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න අවශ්‍යයි. ධර්මඥානය ලැබුණාම ධම්මවිචේ සම්බුද්ධියංගේ ලැබුණාම ඔවා ඉබේම තේරුම් ඇයි තේරුම් ගන්න පුළුවන් වෙයි. හොඳ එහෙනම් පින් අනුමෝදන් කරන්න පින් දෙන්න මේ ගාථාවල් කියන්න. එතාවතාචාමිහි සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචාමිහි සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචාමිහි සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ සත්තානු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමු සතන් සමා හෝතු යාව නිබාන පත්.